මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
සිරස් FM පන්සිල් මළුවේදී මේ සිංහල අලුත් අවුරුදු සමයේදී අපි සූදානම් වෙන්නේ මහ රහතුන් වැඩිමක ඔස්සේ ඔබට ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අප සිරස් FM පන්සිල් මළුවට ලබා දුන් සුවිශේෂී ධම් සාකච්ඡාවක් ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දීමටයි. ගෞරවනීය ස්වාමින්වහන්ස, කලාකරුවෙක් මිය ගියාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ ඊළඟ භවය පිළිබඳව ගැටලුවක් යොමු කර තිබෙනවා. ඒ පිළිබඳව මුලින්ම අද වහන්සේගෙන් පැහැදිලි කරගන්නටයි අප සූදානම් වන්නේ.
මෙහෙමයි නෝනා, දැන් බුදුරජාණන් වහන්සේ කලාකරුවෙක්ද කලාකරුවෙක් නොවනවාද කියන කාරණේ නෙමෙයි එතනදි ගන්නේ. යම් කෙනෙක් මිය යන වෙලාවේ යාගේ ඊළඟ උපත සකස් වෙන්නේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුල. ඒ කියන්නේ උපාදානයේ කුමක් නිසා සකස් වෙන්නේ? තෘෂ්ණාව නිසා. තෘෂ්ණා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව. ඒ කියන්නේ කලාකරුවෙක් වුණත් නොවුණා මිය යන වෙලාවේ අනිවාර්යයෙන්ම උපාදානයට අදාළවයි භවය සකස් වෙන්නේ. ඒතර උපාදානයේ කොයි ආකාරයෙන් සකස් වුණාද කියන්නේ අපි දන්නේ නැහැ. දැන් සමහර විට යාට තෘෂ්ණාව නිසා කලා උපාදානය වෙලා පරිලෝය යන්න පුළුවන් අවසාන සිතට. ඒ වගේම යා කලා වූ සිල්පද මිදීමක් කලා වූ අකුසලයක් උපාදානය වෙලා ඊළඟ සිත සකස් වෙන්න පුළුවන්. ඒ වගේම දේපලක් එහෙම නැත්නම් මිල මුදල් උපාදානය වෙලා සකස් වෙන්න පුළුවන්. ඒ වගේ සකස් වෙන්නා වූ උපාදානයට අදාළවයි භවය සකස් වෙන්නේ. ඒකයි ධර්මතාවය. නමුත් අපි දැන් මෙතනදී අමරදේව මහත්මයා ගැන කතා කළා. ඒ නිසා මම එතුමාගේ ජීවිතේටම අපි මේක ගලපලා බැලුවොත් දැන් එතුමාගේ ජීවිතය තුළ මම ගිහි කාලයේ දැක්ක ලක්ෂණයක් තමයි එතුමා කාරණා කීපයකින් පරිපූර්ණ වෙච්ච කලාකරුවෙක්. එක, එතුමාගේ ජීවිතය තුළ ගායනය වාදනය කියන හැකියාව තිබුණා. දෙක, එතුමා තුළ දේශීයත්වයේ තිබුණා. තුන, එතුමා තුළ සිල්පද පහ තිබුණා. මේ තුන කලාකරුවෙකුට පිහිටන සුවිශේෂී ගුණයක්. මේ කාරණා තුන සුවිශේෂී ගුණයක් මේ තුන. මොකද කලාකරුවෙකුට මේ තුනම එකපාර දරන්න බෑ. මොකද කලාව නිරතුරුවම ආස්වාදයට කාමච්ඡන්දයට බර නිසා යම් ඕනෑම කලාකරුවෙකුට නොනා මේ කාරණා තුනම එකපාර දරන්න බෑ. එක්ක සංගීතය, එහෙම නැත්නම් වාදනය එකක්, ඒ වගේම දේශීයත්වය, ඒ වගේම අනිත් පැත්තේ සිල්පද පහ කියන කාරණේ. ඒතොර මම හිතනවා මේ අමරදේව මහත්මයා තුල මේ කාරණා තුන තිබ්බායි කියන කාරණේ. ඒතොර මේ කාරණා තුන නොනා කලාකරුවෙක් තුල තිබෙන්නා වූ දුර්ලභම කාරණා තුන. එතකොට මෙවැනි දුර්ලභ කාරණා තුනෙන් බැහැරව යම් කෙනෙක් ගායනයත් වාදනයත් තියෙනවා, ඒත් හැගියාව තියෙනවා. නමුත් දේශීයත් වෙනුත් බැහැර වෙලා. ඒ වගේම සිල්පද පහිනුත් බැහැර වෙලා. එහෙම වුණොත් නෝනා ඒක අනතුරක් කරාපිව අරන් යනවා. තේන්නාද? දැන් අපි නිරේතුරුවම කලාකරුවෙක්ගේ ජීවිතය තුල තිබිය යුතු ප්‍රධානම දේ තමයි සිල්පද පහ. ඒක හොඳට තේරුම් ගන්නවා. මෛත්‍රිය කියන කාරණේ නෝනා කලාකරුවෙකුට අනතුරක් වෙන්න පුළුවන්. තේන්නාද? යම් කලාකරුවෙක් සිල්පද පහෙන් බැහැර වෙලා මෛත්‍රිය තුල ජීවත් වෙනවා නම් ඒක හරි අනුතුරුදායකයි. ඒ නිසා කලාකරුවෙක්ගේ ජීවිතයේ ආරක්ෂාව, ඊළඟ භව ගමනේ ආරක්ෂාව සකස් කරලා දෙන්නේ මෛත්‍රියට වඩා සීලය. මෛත්‍රියට වඩා සිල්පද පහයි. තේන්නාද? සිල්පද පහ දුර්වල කරගත්ත කෙනෙක් කලාකරු මහත්මයෙක් මෛත්‍රිය ශක්තිමත් කරගන්න ගියෝ සීලය දුර්වල කරගෙන අනිවාර්යයෙන්ම අනතුරට යනවා. ඒ නිසා කලාකරුවෙක්ගේ ජීවිතයේ වැදගත්ම දේ තමයි මේ සිල්පද පහ කියන කාරණේ. ඒ නිසා නිරේතුරුවම අමරදේව මහත්මයා තුල අපි කතා කරපු නිසායි මම මේක ගත්තේ මතු කරලා. නිරේතුරුවම මේ දේශීයත්වයත් සිල්පද පහත් ගායනයත් වාදනයත් කියන ශක්තියන් තුනම ජීවිතය තුල තිබුණා. ඉතින් එවැනි කෙනෙක්ගේ ජීවිතයේ ධර්මානුකූලව අපි ගලපලා ගත්තොත්, ධර්මානුකූලව දැක්කොත් නෝනා එවැනි කෙනෙක් සිල්පද පහත් ආරක්ෂා කරගෙන දේශීයත්වයක් තුලත් තමන්ගේ කලා කටයුතු කරගෙන ගියා නම් ඒ එවැනි කෙනෙකුට නෝනා අර ශාස්ත්‍රීය දිව්‍යතලයක දෙවියන් පිනවන සුන්දර සංගීතමය නැත්තම් නර්තනමය දෙවියෙක් වෙන්න හැකියාව තියෙනවා. මොකද අර කාරණා දෙක තියෙන නිසා, දේශීයත්වයක් සිල්පද පහත් කියන කාරණා දෙක. නමුත් යම් කෙනෙක් හැකියාවත් එක්ක දේශීයත්වය දුර්වල කරගෙන සිල්පද පහ දුර්වල කරගෙන යන ගමනක් නන් ඕනා බුදුරජාණන් වහන්සේ පායාසය කියන නිරයක් ගැන දේශනා කරනවා. ඒ අතෙන්ටයි. නමුත් මෙතනදී අපි නිරේතුරුවම මේ කියන දේ පින්වත් කලාකාර මහත්ම මහත්මීන් හැම කෙනෙකුටම වටින දෙයක්. මොකද අපේ කලා හැකියාව නොනා හැම වෙලාවෙම දේශීයත්වෙනුත් සිල්පද පහෙනුත් ආරක්ෂා කරගන්න වෙනවා. එතනදී ඔබ කලාව ලෝකෙට දෙනවා වගේම සමාජයට රසාස්වාදයේ ආස්වාදයේ දෙනවා වගේම ඔබත් ආරක්ෂිත කෙනෙක් බවට පත් වුණා වෙනවා. එතකොට අපි යමෙක් සිල්පද පහ ආරක්ෂා කරගෙන දේශීයත්වය තුළ අපේ කලා කටයුතු කරගෙන යද්දී ධර්මානුකූලව දකිද්දී නෝනා එවැනි අය මරණින් පස්සේ ඒ මැරෙන වෙලාවේ එයාට තමන්ගේ කලා ශේත්‍රයේ උපාදානිය වුණා නම් සංගීත ශේත්‍රයක් උපාදානිය වුණා නම් අර සුන්දර දිව්‍ය කලයක මහේශාක්‍ය දෙවියන් පිනවෙන සුන්දර දිව්‍ය ස්වභාවයක් බවට පත් වෙනවා. දැන් එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ තවුදිසාවට වදිනවා සක්‍රියා මුණගැහින්න. ඒ වෙලාවේ අර වයිජයන්ති මාලිගයේ ඉදිරිපිට සක්‍රියා වාඩි වෙලා 500ක් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන. මේ 500ම මේ නර්තනයෙන් සංගීතයෙන් අර සක්‍රියාව පිනවනවා. එතකොට සක්‍රියා සෝවන් ඵලයට පත් වෙලා හිටියේ නැහැ. ඒ වගේම සුදම් සභාව පිනවන සුදම් සභාව රැස් වෙන වෙලාවේ අර සූර්ය වර්චසී කියන දිව්‍යාංගනාව සුන්දර දිව්‍ය රංගනයන් ඉදිරිපත් කරනවා කියලා සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එතකොට නෝනා මේ වෙන කවුරුත් නෙමෙයි. මේ සෑම මේ දිව්‍ය තලවල මේ මහේශාක්‍ය දෙවිවරු පිනවන මේ නර්තනයෙන් එහෙම නැත්නම් ගායනෙන් වාදනයෙන් මේ දෙවියන් පිනවන දෙවියෝ කියන වෙන කවුරුත් නෙමෙයි. මේ මනුස්ස ලෝකෙම ජීවත් වෙලා දේශීයත්වය ආරක්ෂා කරගෙන සිල්පද පහ ආරක්ෂා කරගෙන නැටුම් ගැයුම් වැයුම් දැවිවා වූ අයමයි. මේ අතීතයේ හිටියා වූ අයමයි. තේන්න?
ස්වාමින්වහන්ස මිනිසුන් තුල උද්වේගකාර පෞකාර හැඟීම් ජනිත කරන නිර්මාණ කරන ඒ වගේම එවැනි නිර්මාණවලට දායක වන කලාකරුවන්ගේ මරණින් මතු ඉරණම කොයි ආකාරයෙන්ද ස්වාමින්වහන්ස තීරණය වන්නේ?
ඉතින් නෝන ඒක කරද්දිම අනිවාර්යයෙන්ම යා දේශීයත්වයේ කියන කාරණේ සිල්පද පහිනුත් බැහැරට යනවනේ. ඉතින් ඊට අදාළව ඉතින් ඒ අනතෙන් දකින්න ඕනේ. මම වැඩි කියන්න කැමති නෑ. හොඳ නෑ හිතර දෙනවා නේද? ඒ නිසා තමන් ඒක ගලපලා දකින්න ඕනේ. නමුත් එතන වගේම අතනක් තැනක් තියෙනවා. තේන්න? එතන කලාකාර මහත්ම මහත්මීන්ට එතන ඒ ස්පායාස නිරය කියන තැන වගේම අර වගේ සුන්දර තැනකුත් තියෙනවා. තේන්න? අර වගේ සුන්දර දෙවියන් පිනවන්න එවැනි දිව්‍යතලවක දෙවියෙක් පහළ වෙද්දී නෝන ඕපපාතිකව පහළ වෙද්දී එයා මේ මනුස්ස ලෝකේ ආදරය කරමුම මේ සංගීත භාණ්ඩයේ අතේ දරාගෙනයි පහළ වෙන්නේ. තේන අර පන්සිලු දෙවිය අර බේලුව පාණ්ඩු කියන වීණාව අතේ දරාගෙනමයි දිව්‍ය ලෝකේ පහළ වුනේ. දැන් මේ ජීවිතේ අපි ගියමු යම් වාදන ශිල්පියෙක් ගායන ශිල්පියෙක් ඉන්නෝ යා වීණාවට එහෙම නැත්නම් සර්පිනාවට වැඩක් කැමතියි කියලා. එතකොට ඒකත් එක්කම තමයි යා දිව්‍යතලේ පහළ වෙන්නේ. දිව්‍යතලේ මේ බතහිර වාද්‍ය භාණ්ඩ නැහැ. අර අපේ තිම්නාව අර දේශීය වාද්‍ය භාණ්ඩත් එක්ක ඒවත් එක්කමයි ඒගොල්ලෝ එතන පහළ වෙන්නේ. පහළ වෙලා ඒගොල්ලන් සංගීතය සපේනවා. ඒගොල්ලෝ දිව්‍ය සංගීතය එකතු වෙනවා. එතකොට එවැනි කෙනෙකුට නෝනා పూర్වේ නිවාසානුස්සති ඥානය තියෙනවා සමහර දෙවියන්ට. එතකොට එවැනි අයට දිව්‍යසෝත දිව්‍යචක්කුලින් මනුස්ස ලෝකේ දකින්න පුළුවන්. දැන් ඔබ කියන දැන් මනුස්ස ලෝකේ ගායන ශිල්පියේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ඒ වගේම යා දේශීයත්වයක් රැකගෙන සින්දු කිව්වා කියන්නකෝ. දැන් එයා මැරිලා අපිගේ අරණේ සුන්දර දෙවියෙක් වෙලා ඉපදුනාට පස්සේ එයා දිව්‍ය ලෝකේ ඉඳන් දිව්‍ය චක්කු වලින් දිව්‍ය සෝත වලින් මේ මනුස්ස ලෝකේ දකිනවා. දැන් බණ අහන්න කැමති දෙවිවරු මේ මොහොතේ දිව්‍ය සෝත වලින් බණ අහනවා. ඒගොල්ලොත් මේ මනුස්ස ලෝකේ එක එක්කනාට ටෙලිෆෝන් කරලා කියනවා වගේ අනිත් දෙවිවරුන්ට කියනවා අන්න අහවල්තැන්ට යන අර ස්වාමීන් වහන්සේ බණ කියනවා අර ස්වාමීන් වහන්සේ බණ කියනවා. ඒ වගේ නෝනා මේ දෙවියන්ට සංගීතයට අදාළ දෙවියන්ට දිව්‍ය චක්කු වලින් දිව්‍ය සෝත වලින් මේ මනුස්ස ලෝකේ දකින්න අහන්න පුළුවන්. එතකොට එහෙම දැකලා එයා පෙර මනුස්ස ජීවිතයේ ගායනා කළා වූ සින්දුවල ස්වභාවයේ పూర్වේ නිවාසානුස්සති තුලින් දකින්න පුළුවන්. එහෙම වෙලා මේ මනුස්ස ලෝකේ තියෙනා වූ යම් යම් නාද රටා නම් යම් සංගීතයන් දිව්‍යතලවලත් ඇහෙන්න ඒ උපාදානයට අදාළ වේගුණට ඒගොල්ලෝ වාදනය කරනවා මේ ගායනය කරනවා. එනිසා නිරේතුරුව නොනා කලාකාර මහත්ම මාත්මියගේ ජීවිතයේ තුල මෛත්‍රියට වඩා වටින්නේ සිල්පද පහ. සිල්පද පහ දුර්වල කරගෙන මෛත්‍රිය කරා නම් යන්න එපා. ඒක අනතුරක්මයි. ඒ නිසා සිල්පද පහත් ආරක්ෂා කරගෙන දේශීයත්වයත් ආරක්ෂා කරගෙන තමන්ගේ කලා ශේත්‍රය තුල කටයුතු කරන අය මැරෙන මොහොතේ කලා ශේත්‍රයේ උපාදානිය වුණොත් නෝන අරවෙනි සුන්දර දිව්‍ය තලවල දෙවියන් පිනවන නර්තනයෙන් ගායනයෙන් දෙවියන් පිනවන සුන්දර දෙවියන් බවට දිව්‍යාන්නවන්ව පත් වෙන්න පුළුවන්.
ස්වාමින්වහන්ස මේ ප්‍රශ්නය අපිට සිරස් FM පන්සිල් මලුව අහගෙන ඉන්න කෙනෙක් යොමු කරන ලද ප්‍රශ්නයක්. පෙර සංසාරේ තමන්ගේ ස්වාමියා වෙච්ච පුද්ගලයා මේ භවයේදී තමන්ට කරදර කරන බවට මෙය ප්‍රශ්නයක් හැටියට විමසනවා. මෙවැනි අවස්ථාවන් ස්වාමින් වහන්ස අපට ධර්මයේ මුණ ගැහෙනවද?
මෙහෙමයි නෝනා, ධර්මයේදී මුණ ගැහින්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. ඒ රහතන් වහන්සේ මහපාරේ ගමන් කරනකොට ඕනෑම කෙනෙකුට පේනවා උන්වහන්සේ පිටිපස්සේ කාන්තාවක් ගමන් කරනවා කියලා. නමුත් සැබෑවින්ම උන්වහන්සේ පිටිපස්සේ කාන්තාවක් ගමන් කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නය නිසා මුළු ගම්මානෙම මිනිස්සු එක්තරා අවස්ථාවක කැළඹෙනවා. කැළඹිලා මේ කොසල් රජතුරවන්ට පවා කියලා කොසල් රජතුරව පවා මේක සොයන්න එනවා. නමුත් කොසල් රජතුරන්ටත් කාන්තාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. පස්සේ තමයි මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැලකලාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්වාමින්වහන්සේ පෙර ජීවිතයක කාන්තාවකට කළා වූ යම් වැරද්දක් හේතුවෙන් මේක උන්වහන්සේ පසුපස එන අකුසල් විපාකයක් කියලා. ඒතර උන්වහන්සේ පිටිපස්සෙන ඕන අවංකම කාන්තාවක් ආවේ නැහැ. නමුත් අර අකුසලිය නිසා අර දකින මිනිස්සෙන්ට කාන්තාවක් එනවායි කියන කාරණේ දැනෙනවා. ඒ හේතුව නිසා අර ස්වාමින්වහන්සේ පීඩාවට පත් කරනවා. ඒතකොට මේ අකුසලයේ විපාකයෙන්නේ කුමක් නිසාද ස්වාමින්වහන්සේව පීඩාවට පත් කරන්නේ. නමුත් උන්වහන්සේ පීඩාවට පත් උනේ නැහැ. මොකද ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ගෙන් තොර උන්වහන්සේ ජීවත් වෙන රහතන් වහන්සේ කෙනෙක් නිසා. ඒ නිසා නෝනා මෙවැනි දේවල් ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරන්න අපිට බෑ. ඒ කියන්නේ අතීතයේ වුණා වූ දේවල් වලට අදාළව මේ ජීවිතේ දැනීම් සකස් වෙන්න පුළුවන්. එකක්. අනිත් එක නිරතුරුවම අපි යමක්ද වඩන්නේ. ඒ වඩන දෙයට අදාළව අපේ හිත වැඩිලා යනවා. ඒක ධර්මතාවයක්. යමෙක් ද්වේෂයේ නිරතුරුව වඩනවා නම් ද්වේෂයට අදාළවම තමයි හිත ඇදිලා යන්නේ. යමෙක් මෛත්‍රියේ වඩනවා නම් මෛත්‍රියට අදාළවම තමයි හිත ඇදිලා යන්නේ. තේන්නාද? ඒ වගේ කුමක්ද අපි වඩන්නේ? ඒ වඩන දෙයට අදාළව නිරතුරුව හිත ඇදිලා යනවා නෝනා. මේ කාරණය ගිහි පින්වතුන්ලාට ගොඩාක් වටිනවා. ඒ නිසා ගිහි පින්වතුන්ලා වුණත් සීලයක් තුල ජීවත් වෙනවා නම් දානය තුල ජීවත් වෙනවා නම් මෛත්‍රිය තුල ජීවත් වෙනවා නම් පින්කම් තුල ජීවත් වෙනවා නම් සද්ධාව තුල ජීවත් වෙනවා නම් මේ සෑම දෙයක්ම නොවන නිරතුරුවම ජීවිතයෙන් වඩන්න ඕනේ. එකතු කර ගන්න ඕනේ. එහෙම නැතුව මාසයකට එක දවසක් සිල් සමාදන් වුණායි කියන කාරණයෙන් එහෙම නැත්නම් අවුරුද්දට දෙපාරක් දන් දුන්නායි කියන කාරණයෙන් දවසට එක පාරක් මෙස්සිත වැඩුවායි කියන කාරණේ මේක වැඩිලා යන්නේ නැහැ. ඒතකොට දවසට එක පාරක් මෙස්සිත වැඩුවා කියන්නේ මුළු දවසම ඊළඟට අපි පංච නිවන තුල ඉන්නවා. එනිසා නිරේතුරුව වඩන පැත්ත වැඩිලා යනවා. එනිසා නිරේතුරුව දානය වේවා, සීලය වේවා, මෛත්‍රිය වේවා මේ සෑම දෙයක්ම නොනා නිතර ජීවිතය තුලින් වඩලා පුරුදු වෙනවා. ඒතොර මේ වැඩිම තුල ඒ යහපත් දේ විපාකට එනවා. අයහපත් දේ අයහපත් ආකාරයෙන් විපාකට එනවා. මට මතකයි එක්තරා මහත්යෙක් මං කුටියක ඉන්නකොටම නොනා ඒ මහත්ය කිලෝමීටර් 10ක් විතර ඈත ඉන්නේ. මම දන්නවා. නමුත් ඒ මහත්ය හැමදාම ගිලම්පස එකක් අවසට අරගෙන එනවා. නමුත් එයා දන්නව හැමදාම මට ගමේ කවුරු හරි ගිලම්පස ගේනවා කියන කාරණේ දන්නව. නමුත් මේ මහත්තයා කිලෝමීටර් 10ක් විතර ඈත ඉඳන් හැමදාම මං මාසෙකමාරක් වගේ ඒ කුටියේ හිටිය හැමදාම ගිලම්පස එක අරන් එනවා. මම එපාගෙන අනේ මහත්ත මෙච්චර දුර ඉඳන් එන්න එපා කිව්වොත් එයා ඒක අහන්නේ නැහැ. මොකද ඒ දිගයට මේක එයා වැඩනවා. එතකොට දවසක් මං දැක මහා දරානිපාත වර්ෂාව දවල් 12 ඉතින් ඉඳන් වහිනවා. එදා අද වශයෙන් ඒ ගමේ ඉන්න කෙනාවත් ආවේ නැහැ. එන්න බැහැ ඒ තරම් වැස්ස. නමුත් මෙන්න මහ රෑ වෙලා 7:00 නෝනා දොරට ගහනකොට අර මහ වැස්සේ මේ මහත්ය ගිලම්පස එකක් අරන් එනවා. ඇවිල්ලා කියනවා කාර් එක කැඩුනා, කාර් එකේ එන්න බෑ, මම ත්‍රිවිලයක් අරගෙනයි ආවි කියලා. ඒතර දැන් බලන්න මේසා අර වඩපු දේ එයා දිගින් දිගටම වැඩුවා. ඒතර මෙහෙම කාලයක් දකින්න නැතුව ඉඳලා එක දවසක් මට මුණ ගැහුණා. මුණ ගැහුණාම එයා කෙට්ටු වෙලා හිටියේ. මං ඇහුවා මහත්ය අසනීපයක්ද කියලා. ඔව් ස්වාමීන් වහන්සේ මට ඩෙන්ගු හැදුනා කිව්වා. මාව මරණාසන්න වුණා කිව්වා. මරණසන්න වෙද්දි මම මැරෙනවා කියලා හිතන වෙලාවේ මට මුකුත් මතක්ුනේ නෑ. මට මතක්ුනේ අර පූජා කරපු ගිලම්පස්ස කිව්වා. ඇයි එක දිගටම වැඩුවනේ නෝන? තේන්නා? එක දිගටම වැඩුවා. නැතුව මාසයකට එක දවසක් ගිලම්පස්ස එකක් පූජා කළා නම් කවදාකවත් ඒක මතකෙට එන්නේ නැති වෙන්න තිබ්බා. ඒ නිසා කොයි දෙයක් නැවත නැවත වඩන්න. යහපත් දේ නැවත නැවත වඩද්දී නෝන යහපතට අදාළව හිත වැඩිලා යනවා. බුදුරජාණන් වහන්සේ කියන ධර්මයෝ ධර්මයන් වඩත් කියන. එහෙන ධර්මයේ නිරේතුරුවම තව ධර්මයක් මතු කරලා දෙනවා. අධර්මයෝ අධර්මයන් වඩක් කියනවා. කියන අධර්මයේ නිරේතුරුවම අධර්මයක් මතු කරලා දෙනවා. තේන්නා? ඒ නිසා නිරේතුරුවම අපේ හිත වඩන්නේ කොයි පැත්තටද ඊට අදාළව වැඩිලා යනවා. දවසක් එක අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා කිව්වා තමන්ගේ දියණිය එක්කගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ මගේ දියණිය අවුරුදු 20ක් විතර ඇති. මේ දියණියට ධම්මචක්කපවත්තන සූත්‍රය අහන්න නැතුව නිින්දයන්නේ නැහැ. තේන්නා? නිින්දයන් නැහැ කියනවා. හැමදාම ධම්මචක්කපවත්තන සූත්‍රය අහන්න ඕනේ. තේන්න? එහෙම නැත්නම් කවදාකවත් ඉන්දියන්නේ. ඒක ඒ අම්මා දකින්නේ ලොකු ජයග්‍රහණයක් ඇටියට. දකින්නේ. නමුත් මේ වෙලා තියෙන්නේ මොකද්ද? මේක වඩලා ඊට අදාළව හිත පුරුදු වෙලා. තේන්න? ඒතර මං කිව්ව මෑණියනේ මට නම් ඕක ජයග්‍රහණයක් කියලා කියන්න බෑ. ඕක ජයග්‍රහණයක් කියලා කියන්න බෑ. තේන්නාද? උතන මානසික දුර්වලතාවයක් උතන තියෙන්නේ. දැන් මේ දරුවා ගෑනු දරුවෙක්. මේ දරුවා යම් දවසක විවාහ වුණොත් විවාහ දවසේ මදු සමයට යන දවසේ කවදා හරි පිළිත්පටයක් අරගෙන මොකද නැත්තන් ඉඳියන්නේ නැහැ. ඒ නිසා බලවත් අනතුරක් කරා මේ දරුවෝ බාරන් යන්නේ. ඒ නිසා කරුණා කරලා ඕක නවත්තලා දාන්න කියන්නේ. ඒ නිසා හෙට ඉඳන් බුද්ධ වන්දනාවක් කරලා කරණීය මෙත සූත්‍රයේ සත්‍යයන කියලා නිින්දට යන පුරුදු වෙන්න කියන්නේ. තේන්නා? මොකද එතනින් පුරුද්දට යද්දී ඊට අදාළව ජීවිතේ වැඩිලා යනවා. එහෙම නැත්තම් දැන් අර තැන මම ඉන්නවා කියලා වඩද්දි මනසින් වනෝනා පිරිත් අහනකන් එයාට නිින්ද එන්නේ නැහැ. විතර්ක සකස් කර කර ඉන්නවා. ඒ වගේ නිරේතුරුවම සමහර පිංගතුල්ලා ඉන්නවා. මට අමනුෂ්‍ය දෝෂ තියෙනවා, මට ඒ වගේ දේවල් තියෙනවා කියලා නිරේතුරුවම ඒ නිසා පීඩාවටපත් වෙනවා. තේන්නා? ඇත්ත වශයෙන්ම එයාට තියෙන අමනුෂ්‍ය දෝෂයක් නැහැ. නමුත් අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා දැනීම සකස් වෙන්නේ කුමක් නිසාද? ඊට අදාළ අකුසල විපාකයක් තියෙනවා. ඊට අදාළ අකුසල විපාකයක් තියෙනවා. කාට හරි පෙර ජීවිතේ හිංසා කරලා පීඩා කරලා ඔය ව්‍යාන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් එක එකනාට දුර්වල කරලා මෙවැනි අකුසල් විපාකයක් නිසා එයාට දැනීම සකස් වෙනවා තමා තුළ ප්‍රේතයෙක් ඉන්නවා, තමා තුළ මැරිච්ච අම්මා ඉන්නවා, ගිය ජීවිතේ සැමියා ඉන්නවා කියලා මෙවැනි චිත්තයන් ඇති වෙන්න දැනීම. දැනීම කියන්නේ විඥානය. තේරෙනවද? ඒතර විඥානයේ සකස් වෙන්නේ කුමක් නිසාද? සංස්කාර පත්‍ය විඥාන. අතීත සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වෙන්න පුළුවන්. ඒ නිසා නිරතුරුවම නොනා මේ කාරණය මානසික දුර්වලතාවයන් දක්වා මානසික රෝගීන් බත් දක්වා එදී යන්න පුළුවන්. ඒ නිසා ඔබ තුල විශ්වාසයක් තියෙන්න ඕන. ඔබ බෞද්ධෙක් නම් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල, සීලය තුල, මෛත්‍රිය තුල ශක්තිමත් නම් තමා තුලට අමනුෂ්‍යයෙකුට පැමිණෙන්න බැහැ කියන කාරණය. ඒ වගේම අතීතයේ බලවත් අකුසල් විපාකයට එනවා නම් ඒ විපාක මෛත්‍රිය තුල අපි යම් ප්‍රමාණයකට දුර්වල කරගන්න, සතර එද්දිපාද තුල යම් ප්‍රමාණයකට දුර්වල කරගන්න පුළුවන් විශ්වාසය අපිට තියෙන්න ඕන. ඒ විශ්වාසය තුල අපි නිරතුරුවම අධර්මයේ බැහැර කරලා ධර්මයේ වඩන තැනට ගන්න වෙනවා. ධර්මයේ වඩලා ඒ ධර්මයේ ඔස්සේ හිත වඩාගෙන වඩාගෙන යද්දී නෝනා අර තියෙනා වූ මානසික දුර්වලතාවයන් දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා නිරයතම උතන කරන්න තියෙන වෙන දෙයක් නෙමේ. එවැනි අමනුෂ්‍ය පීඩාවන් තියෙනවායි කියලා සකස් වෙනවා නම් යම් හිත නෝන යා දක්ෂ වෙන්න ඕනේ. මේ මගේ අකුසල් විපාකයක් නිසායි සකස් වෙන කියන තැන අකුසලයේ කුසලයෙන් යටපත් කරන්න. ඒතොර ඒ කුසලයෙන් යටපත් කරද්දී මුලින්ම යා කායික පිරිසිදුභාවයේ වගේම ධර්මයේ තුලින් ඇති කර ගන්නා වූ මානසික පිරිසිදුභාවය නෝනා ලොකු ශක්තියක් බවට පත් වෙනවා. එහෙම නැතුව යා වඩනවා නම් නෑ, මට මෙවිනි අනතුරක් තියෙනවා, මෙවිනි අමනුෂ්‍ය පීඩා කරනවා, යා පෙර ජීවිතේ මගේ සාම්පුරුෂ ආදී වශයෙන් ඒ හිතන සෑම සිතුවිල්ලක්ම දැනීමක්ම සංස්කාරපත්‍ය විඥානම්. අතීතයේ අකුසල් සංස්කාරයන්ට අදාළව සකස් වෙන්නා වූ දැනී. නමුත් ඒව ඇත තත්වයක් නැහැ. ඇත්ත තත්වයක් තියෙනවා, හේතුවක් තියෙනවා පෙර ජීවිතේ. නමුත් ඒ හේතුව නොනා අපි බලෙන් තමයි ජීවිතේට ඇති කරගෙන ඉන්නේ. ඒ නිසා එක නොනා කෙනෙක් කිව්වා මම අපේ ගෙදර ඉද්දී බුද්ධ වන්දනාව කළාට පස්සේ මට නිරතුරුව ප්‍රේතයෝ පේනවා කියලා. ඉතින් මම නිරතුරුව බියෙන් ඉන්නේ, බියෙන් ඉන්නවා හිතනකොට හිතනකොට තව තව මෙවැනි දේවල් පේනවා කිව්වම මං කිව්වා ඔබට ප්‍රේත රූපයක් දකින්නවා නම් ඔබේ ප්‍රේතිය දිව්‍යාංගනාවක් කරලා දකින්න. දිව්‍යාංගනාවක් කරලා දකින්න. ඔබ එක්කෝ ඒ සිත අයින් කරගන්න, මට ප්‍රේතයෝ දැක්කායි කියන සිත අයින් කරලා මේ මොහොතේ ඉඳන් ශක්තිමත්ව ඉන්න, ඔබට ඒක අයින් කරගන්න බැරි නම් ඔබේ ප්‍රේතිය තුලින් සෑම වෙලාවකම දිව්‍යාංගනාවක් දකින්න. ඒ දැක්කත් දකින්න දිව්‍යාංගනාවක් නෙමෙයි. ඒතොර ඒ ප්‍රේතිය තුලින් දිව්‍යාංගනාවක් දකින්න දැක්කට පස්සේ ඔබ එක අනතුරකින් මිදිලා යහපත් වූ අනතුරකට යාවි. මෙතන ප්‍රේතයා ප්‍රේතිය කියන තැන අයහපත් අනතුරක් නෙමෙයිද? නමුත් දිව්‍යාංගනාවක් දකින්නවා කියන එකත් අනතුරෙන් මිදෙන දිශාවට ගන්න තියෙන එක පියවරක්. තේන්නද? ඒ නිසා මම එතුමියට කිව්වේ ඔබට අමනුෂ්‍යයෙක් මතක් වෙන වෙලාවට, ප්‍රේතෙක් ප්‍රේතියෙක් මතක් වෙන වෙලාවට ඒ සිත යටපත් කරගෙන ඒ තුලින් ඔබ දිව්‍යාංගනාවක් දකින්න කියලා. ඒ නිසා නිරේතුරුවම ඔබට හිතක් සකස් වෙනවා නම් මගේ පෙර ජීවිතේ සැමියා මට විවාහ ජීවිතේ බාධා කරන්න මේ විදිය කරනවා කියලා ඒ හිත ඔබට අයිති නැහැ. ඒක අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය. ඒ නිසා ඔබ දක්ෂණං මොහොතක් ඒ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න අනවාරෙම රැකෙන්නා වූ විදර්ශනා කුසලය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම කුසලය බවට පත් වෙනවා. ඒ ශ්‍රේෂ්ඨම කුසලය විසින් ඔබේ ජීවිතයට බලපාන යම් අතීත අකුසල් සංස්කාරයන් තියෙනවා නම් ඒ අතීත අකුසල් සංස්කාර තුනී කරලා දමාගන්න. එහෙම නැතුව ඔබ නිරතුරුවම තව තවත් මේ අමනුෂ්‍ය පීඩාවන් වඩමින් ඉස්සරහට යද්දී ඔබ තුමල පංච නීවරණමයි වැඩෙන්නේ. පංච නීවරණ වැඩිම තුල තව තව ඔබ දුර්වලභාවයට තමාට ඔබ මානසික රෝගියෙක් බවට පත් කරන්නත් පුළුවන්. ඒ නිසා නිරතුරුව සී තීරණ කරන්න ඔවැනි ප්‍රශ්න හුඟක් වෙලාවට සකස් වෙන්නේ පෙර ජීවිතයේ අකුසල් විපාකයන්ට අදාළව. ඒ නිසා එවැනි අකුසල් විපාකයන් සකස් වෙනකොට මුලින්ම ඔබ සුවපත් වේවා කියලා චිත්තය ඇති කරගන්න. මේ සුවපත් වේවා කියන වචනය නෝනා මේ ලෝකයේ තියෙන ශක්තිමත්ම පින් සිත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්කම් වලින් අග්‍රම වූ පින්කම මෛත්‍රිය කියනවා. මෛත්‍රියට වඩා ශ්‍රේෂ්ඨ ආනිසංශ තියෙන පින්කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද මෙත්සිත වඩන මොහොතක් පාසා සියලු සත්වයෝ සුවපත් වේවා කියනකොට ආනිසංශ 11ක් අපේ ජීවිතේට එකතු වෙනවා. ආනිසංශ 11ක්. ඒ කියන්නේ අපිට කාගෙන් හෝ මිනිස්සුෙක්ගෙන් හෝ අමනුෂ්‍යයෙක්ගෙන් හෝ අභියෝගයක් එනවනම් ඒ අභියෝගයට මූණ දෙන්න තියෙන ශක්තිමත්ම ආයුධය තමයි මෛත්‍රිය කියන කාරණය. එයා අභියෝග කරද්දී අපිට ලෝභ දේශ මොහයන්ගෙන් අභියෝග කරද්දී අපි සුවපත් වේවා කියන චිත්තය ඇති කරගනිද්දී නෝනා අපි ඒ අභියෝගයට මූණ දෙන්නේ නෝනා මෙතන ආනිසංස 11ක් අතේ තියාගෙන මේ ධර්මයේ ශ්‍රේෂ්ඨම කුසලයේ අතේ තියාගෙන අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ. ඒතර මේසා කුසලයෙන් අපි ශක්තිමත් වෙද්දී අභියෝගය එල්ල කරන කෙනා අනිවාර්යයෙන්ම දුර්වලභාවයට පත් වෙනවා. තේන්න. මොකද මෙතන කුසල් ශක්තිය වැඩි. එහෙම නැත්නම් කෙනෙක් අභියෝග කරද්දී අපිත් එයාට අභියෝග කරන්න යද්දී අපි කුසල් ශක්තියෙන් හීන වෙනවා. ඒ හේතුව නිසා මේ අභියෝගය නිසා ගැටිලා තව තව අභියෝගයන් බවට පත් කරගන්න. එනිසා මේ මනුස්ස සමාජයේදී හෝ වේවා අපිට යම් අභියෝගයක්, ප්‍රශ්නයක්, ගැටලුවක්, පීඩාවක් බාහිර සමාජයෙන් එනවා නම් ඒ පීඩාව මූණ දෙන්න, විසඳ ගන්න, ජයග්‍රහණය කරන්න තියෙන ලොකුම ආයුධය තමයි නෝන මෛත්‍රිය කියන්නේ.
ස්වාමීන් වහන්සේ, මේ මෛත්‍රියේ ඇති බලගත ස්වභාවය තව කෙනෙක් ආකර්ෂණය කරගත හැකි, තව කෙනෙක්ගේ තද ගතිය මෙලෙක් කළ හැකි ස්වභාවය තවදුරටත් පහදා දෙන ස්වාමීන් වහන්සේ.
මෛත්‍රිය නැමැති ආයුධය අපි අතර ගත්තොත් කවදාක්වත් නෝනා කවදාක්වත් කාගෙන්වත් පීඩාවක් ලබන තැනකට අපි යන්නේ. ඉන් මෙහා අපි මේ සමාජයේ සිද්ධ වෙන සෑම දෙයකින්ම මෛත්‍රී චිත්තය ගලප ගන්න බැරි නිසා සෑම අර්බුදයකින්ම සමාජයේ නිරේතුරම අනතුරින් අනතුරටම යනවා. දැන් සමාජයේ කෙනෙක් ගැහුවා කියලා, බැන්නා කියලා මොකද කරන්නේ? අපි පොලිසියට යනවා. පොලිසියට ගිහිලා එතන රාස්තියාදු වෙලා ඊළඟට උසාවිය යනවා, නඩු යනවා, නීතිඥ මාත්‍රු පස්සේ යනවා. මේ සෑම දෙයකින්ම අපි මොකද කරන්නේ? අනුන් කරපු වැරද්දක් නිසා අපි දඬණයට ලක් වෙනවා. ඒකනේ කරන්නේ. පොලිසිය යෑමෙන්, උසාවිය යෑමෙන්, නඩු යෑමෙන් මොකද කරන්නේ? අනුන් අපිට වැරද්දක් කළා, ඔන්න අපි දඬණයට. ඇයි අපි සුවපත් වේවා කියන චිත්තය ගන්න දක්ෂ උනේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංගයා හැටියට අපිට කියන්නේ අභියෝගයක් එද්දී ඒ අභියෝගයට ඔබ මුහුණ දෙන්න ඕනේ මෛත්‍රී චිත්තයෙන්මයි. බුදුරජාණන් වහන්සේට දේවදත්ත හාමුදුරුවෝ ගල් පෙරරද්දී අර ජීවිත හානි කරන්නේද්දී බුදුරජාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය තුලමයි ජීවත් වුනේ. තේනත්. ඒ වගේම කෝකාලිත හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට පීඩා කරද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ ආර්ය මෛත්‍රිය තුලමයි ශක්තිමත් වුනේ. මාගන්ධියා බුදුරජාණන් වහන්සේට පීඩා කරද්දී, චෝදනා කරද්දී බුදුරජාණන් වහන්සේ ආර්ය මෛත්‍රිය තුලයි ශක්තිමත් වුනේ. නමුත් ඒ ආර්ය මෛත්‍රියේ ශක්තිය නොනා දේව දත්ත කියන හාමුදුරුව පොළව පලාගෙන අවීචිට යන්න තරම් ශක්තිමත් භාවය තිබ්බා. ඒ නිසා එහෙනම් අපි දඬණයට ලක් විය යුතු නෑ. අනු නිසා පෙර අකුසලයක් නිසාවත් අපි දඬණයට ලක් විය යුතු නැහැ. තේන්න. අපි නිරසුණු මේ දඬණයට මූණ දීලා ජයග්‍රහණය ගන්නවා කියන්නේ ඒ මොහොතේ මෙස්සිත අපි ඇති කර ගන්නවායි කියන කාරණේ. එනිසා නිරේතුරුව අපි දක්ෂණං ඕනෑම අභියෝගයක් ඉදිරියේ සුවපත් වේවා කියන කාරණේ කියන්නේ නෝනා. හිතන්න ඒ කියන චිත්තෙම අපිට අභියෝගයේ ජයග්‍රහණය කර අපි අරගෙන ගියා වෙනවා. ධර්මයේ විශ්වාසය තියෙන්න ඕනේ. දැන් මට මතකයි මම පහුගිය කාලේ දවසේ හිටියේ කුටියක. මම ඒ කුටියට යනකොට මාසයක් විතර කුටියේ කවුරුත් හිටියේ නැහැ. මම කුටියට ගිය දවසේම තේරුණා මීයෝ ඉන්නවා කියලා. අර කුස්සි ගෑල්ලේ අර ඉමේ මීයෝ ඉන්නවා කියලා. ඉතින් මං හවස කරුවල වැටිගෙන එනකොට කඳ පිරිත සත්‍යායනය කළා. තේන. දැන් බුදුරයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මොකද්ද? සතුන් ඉන්නවා නම් කඳ පිරිත පරිහරණය කරන්න කියලා. ඉතින් මං එදා කඳ පිරිත සත්‍යායනය කළා. රත්නායනය කළා. මං රාත්‍රියේ ඒ සැතපුණා. නමුත් පාන්දර 2:30 3 වෙනකොට එක පාට නෝනා මීයෙක් මගේ කකුල ඇල්ලුවා. මේ ඇඟිල්ල. තේන. ඒතකොට මං ඇත්තටම හිතුවා කකුල තුවාලුණා කියලා. මං ඊට පස්සේ ටෝච් එක ගහලා බලනකොට කකුල තුවාල වෙලා නැහැ. මට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ කඳ පිරිතේ ශක්තියයි වැටුණේ. මං හොඳටම තීරණ කළා මේ කඳ පිරිත නිසාමයි මෙතන මේ ප්‍රශ්නේ ඇති උනේ නැත්තේ කියලා. ඊට පස්සේ දැන් දෙවනි දවසෙත් නෝනා අර විදිහටම මං කඳ පිරිත සත්‍යායනය කරමින් ඉදී දෙවනි දවසෙත් හරියටම පාන්දර 3 වෙනකොට මේ මීයාවිලා ආයිමත් කකුල ඇල්ලුවා. එදා ඊට වඩා හයියෙන් මට ඒක දැනුණා. මං එදත් හිතුවා මෙයා අනිවාර්යයෙන්ම ඇල්ලුවා තුවාලුණා කියලා. ටෝච් එක ගහලා බැලුවා. නමුත් මොකක්වත් තුවාලයක් ඒ වෙලාවෙත් මට අර කඳ පිරිතේ ශක්තියමයි දැනුනේ. දෙවනි දවසේ කැපකරු කුටියට ආපු වෙලාවේ මට කිව්වා ස්වාමීන් වහන්සේ පහුගිය කාලවල මීයෝ හිටියා මේ දවස්වලත් ඉන්නවද කියද්දි මං කිව්වා ඔව් මහත්තයෝ කිව්වා මේ කැපකරු මහත්තයෝ ස්වාමීන් වහන්සේ මීයෝ අල්ලන උගුල තියෙනවා. උගුලක් කියන්නේ මරණ එකක් නෙමෙයි. අරකට ආවුනාම කියලා කැලේට ගිහිල්ලා ඒ උගුල ගෙදර තියෙනවා. මං උගුල හෙට ගෙනත් දෙන්න. මං කිව්වා නෑ මහත්තය අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. තුන්වෙනි දවසේ දැන් මං නිදාගත්තා. තුන්වෙනි දවසේ පාන්දර 3ට නෝනා මාව උඩ ගිහිල්ලා මේ වුණා. මොකද එච්චර හයියෙන් ඒ මීයා ඇල්ලුවා. තේන්න. නමුත් ඒ වෙලාවේ මෙච්චර හයියෙන් අල්ලද්දී මං එකපාරට මගේ හිත දිහයි බැලුවේ. හිතේ තිබ්බේ සුවපත් වේවා කියන චිත්තය විතරයි. හිත දිහා බලලයි මං ටෝච් එක ගහලා කකුල දිහා. නමුත් නෝනා අච්චර හයියෙන් අල්ලලා කකුල තුවාල වෙලා තිබ්බේ නැහැ. හිත තුල මෛත්‍රිය තියෙනවා නම් කවදාකවත් කකුල තුවාල කරන්න විදියක් නැහැ. ඒක ධර්මයේ ශක්තිය. ඒතකොට දැන් තුන්වෙනි දවසෙන් මේ මිනිහා ඇවිල්ලා කෑවා. හතරවෙනි දවසේ මං දන්නවා දැන් මෙයා ඒ කියලා. මං කෝටු කෑල්ලක් ළඟ තියාගෙනයි හිටියේ දොර අයිනේ. මට දැනුණා මෙයා සද්ද කරනවා. මං අරකට සද්ද කරලා සද්ද කළාම මෙයා යන්න ගියා. එදත් ගියා. දැන් පස්වෙනි දවසේ නෝනා දෙක ඉතර වෙනකොට මට ඇහෙනවා අර එතන තියෙන කුස්සි කෑල්ලේ උඩ තියෙන රාක්කයක් වගේ එකක් ඒකේ මොනවා හරි පෙරළුණා. මං බලනකොට ලොකු ගැරන්ඩියෙක්. ඉතින් මම ගැරන්ඩියාට එන්න කිව්වෙත් නැහැ. මට ඇහුණා මීයොත් කෑ ගහනවා. නමුත් එදායින් පස්සේ ඒ මීයා කවදාකවත් ආවේ. ඇයි කියන්නේ අර ගැරන්ඩිය ඇවිල්ලා ඒ මීයාව කාලා. එතෙන් දැන් මං මොනවා හරි කළාද? නැහැ. මං අර මීයුගුල ගෙනල්ලා තිබ්බනම් එහෙම එතනත් ඒවා අකුසල් බවට පත් වෙනවා. එහෙනම් අපි ධර්මයේ කෙරෙහි විශ්වාසය තියන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ එමිනි සතුන්ගෙන් පීඩා වෙනවා නම් කඳ පිටිස් පාවිච්චි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මී යුගල් පාවිච්චි කරන්න කිව්වේ නැහැ. ඒතකොට මේ විශ්වාසය තුලයි මම හිටියේ. ඒතකොට මේ විශ්වාසය තුල නෝනා අවසානයේ පලිබෝධයේ අනතුරට ගියා. අනතුරට නිකන් නෙමෙයි ගියේ ජීවිතක්ෂණයක්ම පත් වුණා. අර වගේ සතෙකුට ගොදුරු වෙලා. ඒතකොට මම කිව්වේ නැහැ ගැරන්ටියට ඇවිල්ලා යව අල්ලන්න කියලා. නේද? නමුත් ඒ ආපු ගැරන්ටිය එලවන්න මට අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හේතුඵල ධර්මයක්. ඒතකොට මේ ධර්මයේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තුල ඉඳලයි ධර්මය තුල ඉන්න ඕනේ. එහෙම නැතුව මේක අමනුෂ්‍ය දෝෂයක් අනේ මේක ධර්මයෙන් හොද කරන්න බෑ බුදුරයන් බොවා හිත හිතා ඉඳලා කවදාකවත් ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ. බුදුරයන් වහන්සේ කියනවා අමනුෂ්‍ය පීඩාවක් තියෙනවා නම් ඔබ තෙරුවන් සරණ පිහිටලා ආටානාටිය සූත්‍රය සත්‍යයනය කරන්න කියලා. ආටානාටිය සූත්‍රය සත්‍යයනය කරලා නිරේතුරුව දෙවියන්ට අමනුෂ්‍යින්ට පින් දීලා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට අමනුෂ්‍යයෙන් යම් පීඩාවක් වෙනවා නම් අනේ මේකෙන් මාව ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් අමනුෂ්‍යයෙන් පීඩාවක් වෙනවා නම් අපි කරන්න ඕනේ කරණීය මෙත්ත සූත්‍රයත් ආටානාටිය සූත්‍රය ජීවිතයට එකතු කරගන්න. ඒතොර ඒක එකතු කරගනිද්දී ඒ කායින විශ්වාසයේ තියෙන්න ඕනේ මේකෙන් මේ ප්‍රශ්නේ විසදෙයි කියලා. අර මීයා දවස් 3ක් මගේ කකුල කද්දිත් මම කඳපිරිත විශ්වාස කළා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා. තේන්නා? නමුත් නෝනා මට විපාක දෙන්න බලවත් අකුසලයක් තිබ්බා නම් කඳපිරිත සීරවතාවක් කිව්වත් ඒ මීයා කකුල හපනවා මයි. මම සංසාරේ මීයෙක් වෙලා අතීතයේ ස්වාමින් වහන්සේලාගේ කකුල් හපලා අතීතයේ අකුසල් සංස්කාර මට තිබ්බා නම් කඳපිරිත සීරවතාවක් කිව්වත් ඒ මීයා මගේ කකුල හපනවා. නමුත් එවැනි අකුසල් තිබ්බේ නැහැ. අලුතෙන් අකුසලයක් මීයාට රැස් කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඇයි ලැබුණ නැත්තේ කඳපිරිතේ ශක්තිය නිසා. නැත්තම් සමහර විට අතීත අකුසලයක් විපාකෙට එන්නේ නැති වෙන්න තියෙන්න පුළුවන්. නමුත් මීයා අලුතෙන් අකුසලයක් රැස් කරගන්න තිබ්බා. නමුත් කඳපිරිතේ ශක්තිය නිසා මීයාට ඒ අවස්ථාවත් ලැබුණේ නැහැ. ඒතර එනම් ධර්මයේ ශක්තිය නිරතුරුව විශ්වාසවන්තව අපි වඩන්න ඕන. වඩන්නේ නැතුව අපිට ප්‍රතිඵල ලබන්න බෑ. විචිකිච්ඡාව තුල ධර්මයේ ප්‍රතිඵල අපිට ලබන්න බෑ. අපි විශ්වාසයෙන් බුදුරජාණන් වහන්සේ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ යමක් විශ්වාසයෙන් අපිට කියලා තියනවාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාමෙන් ඒ විශ්වාසය තුල ඉඳලායි අපි මේ ධර්ම මාර්ගය පුහුණු කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයෙන් මාර්ගයේ කෙරෙහි විචිකිච්ඡාවෙන් මේක පුහුණු කරන තාක්කල් කවදාක්වත් ඊට අදාළ දේ සිද්ධ වෙන්නේ. එහෙනම් මේ විචිකිච්ඡාව සකස් වෙන්නේ කුමක් හේතුවෙන්ද? සද්ධාවේ දුර්වලභාවය නිසාමයි. එහෙනම් ඕනම අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියන කෙනෙක් බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ පිහිටලා සීලයක් ආරක්ෂා කරලා කායිකව නිරතුරුව පිරිසිදුභාවය ඇති කරගෙන එයා නිරතුරුව කරණීය මෙත්ත සූත්‍රය ආටානාටිය සූත්‍රය සත්‍යයනය කරමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මේ අමනුෂ්‍ය දෝෂය නැති වෙනවා කියන විශ්වාසයට ආවොත් නෝනා මම නම් හිතන්නේ නැවත අමනුෂ්‍ය දෝෂයක් එයාට ඇති කියලා. මගේ ජීවිතේ මට තියෙන විශ්වාසය තේන්න. අපේ ජීවිතේ හැම බාධාවක්ම අපි ජයගත්තේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලාමයි. ඉතින් මේ විශ්වාසය තුල නෝනා කොතනකවත් ප්‍රශ්නයක් මතුනේ. නමුත් අතීත සංස්කාර විපාකෙට එනවා නම් හෙට ණයෙක් ගහලා මාව අපවත් වෙන්න පුළුවන්. ඒක වළක්වන්න මට බෑ නේද? ඒ සංස්කාර වළක්වන්න බෑ. නමුත් මෙහා අපිට සකස් වෙන ඕනෑම දෙයක් නෝනා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශක්තිමත් භාවයෙන් ඇති කරගන්නා වූ විශ්වාසය තුල මාර්ගය ශක්තිමත් වෙඩීමෙන් අර නිරේතුරුවම සතර එර්ධි පාද ධර්මයන් ශක්තිමත් කර ගැනීමෙන් මට නම් විශ්වාසයි නෝනා එවැනි ප්‍රශ්නයක් තමා තුලින්ම විසඳ ගන්න පුළුවන් කියන කාරණේ.
ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ ප්‍රශ්නයත් සමාජය තුලින්ම අපට යොමු වන ප්‍රශ්නයක්. එදා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය රෝගී වූ අවස්ථාවන්හිදී බොජ්ජංග සූත්‍රයන් සජ්ජායනා කරමින් උන්වහන්සේලාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා. ඒ ආකාරයෙන්ම උන්වහන්සේලා නිරෝගී භාවයට පත් වුණා. ඒ වගේම අප බුදුරජාණන් වහන්සේ උදෙසාද මේ ආකාරයෙන්ම බොජ්ජංග පිරිත් දේශනාවන් සිදු කළා. උන්වහන්සේ සුවපත් වුණා. ස්වාමීන් වහන්ස, මෙවැනි සප්ත බොජ්ජංග සූත්‍රයන් අද සජ්ජායනා කළත් සමාජයේ රෝගී වූ බොහෝ දෙනෙක් ඇයි සුවපත් නොවන්නේ? සමාජය තුල සප්ත බොජ්ජංගයන් සකස් වුණත් ඒ සප්ත බොජ්ජංගයන් නිසා සමාජය නිරෝගී භාවයට පත් නොවන්නේ ඇයි කියන කාරණේයි ඔබ වහන්සේගෙන් විමසන්නේ.
මෙහෙමයි නෝන දේවෝ, දැන් මේ ප්‍රශ්نين අහන්නේ සමාජය තුල සප්ත බොජ්ජංගයන් සකස් වුණත් ඒ සප්ත බොජ්ජංගයන් නිසා සමාජය නිරෝගී භාවයට එහෙම නැත්නම් සංවර භාවයට පත් නොවන්නේ කියන කාරණේ. ඒ කියන්නේ සමාජය අසංවරයි කියන කාරණේ තුලින් අපි දකින්නේ සමාජය තුල පංච නීවරණ වැඩි කියන කාරණේ. එතකොට එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් රෝගී අවස්ථාවන් වලදී බොජ්ජංග පිළිදේශනා කරලා සූපත් භාවය සකස් කරගත්තා. ඒකෙන් සප්තබොජ්ජංග දේශනා කිරීම නිසා බොජ්ජංග ධර්මයන් දේශනා කළා නිසා ලෙඩසුව වෙනවා කියන කාරණේ නෙමෙයි වෙන්නේ ඈ. ඒ කායික රෝග භාවයන් යටපත් කරගෙන එයා සමාධිමත් හිතක් මතු කරලා ගන්න. නැතු ලෙඩසුව කරන දෙයක් නෙමෙයි සප්තබොජ්ජංග කියන්නේ. තියෙනා වූ රෝගී භාවය යටපත් කරලා එයා මතු කරලා ගන්නවා හිත. තේරෙනවද? ඒකට රෝගයට යට වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ ආකාරයෙන් සත්බොජ්ජං ගැන කතා කරද්දී නෝන අපිට පංච නීවරණ ගැන අනිවාර්යයෙන්ම විරුද්ධ පැත්ත ගැනත් දකින්න වෙනවා. දැන් මේ සිංහල අලුත් අවුරුද්දක් උදා වෙන මොහොතේ අපි මොහොතක් හිත යොමු කරලා බැලුවොත් ගෙවි ගියා වූ සිංහල අලුත් අවුරුද්ද දිහා සමාජය තුල අපි දැක්කේ සංවර ස්වභාවයක්ද අසංවර ස්වභාවයක්ද කියන කාරණය සමහර දැක්කේ අපි නිවුන ස්වභාවයක්ද සංකීර්ණ ස්වභාවයක්ද කියලා දකිද්දී අපි දකින්නේ නෝන සංකීර්ණ සමාජයක් තමයි අපි දැක්කේ කියලා නේද? සිල්පද රකින්න සමාජයකට වඩා සිල්පද බිඳෙන සමාජයක් තමයි අපි දැක්කේ. කුසල් මූලයන් වැඩින සමාජයකට වඩා අකුසල් මූලයන් ලියලන සමාජයක් තමයි අපි දැක්කේ. එතකොට එහෙම දැක්කා කියලා කියන්නේ මොකද්ද? සප්ත බොජ්ජංග ධර්මයන් යට කරගෙන පංච නීවරණයන් මත උනායි කියන කාරණය. එහෙනම් ඔබ මේ අලුත් සිංහල අවුරුද්දක් සමරලා ටික දවසක් ගිය මොහොතේ ඔබ හිතනවා නම් ඔබ දකිනවා නම් අපි කොහොමද ගෙවි ගියා වූ වසරේ තුල තිබ්බ සංකීර්ණ භාවයෙන් මිදිලා කොහොමද යම් සුවදායී භාවයක් ජීවිතයට සංවර භාවයක් එකතු කරගන්නවායි කියන කාරණේදී අපිට මුලට ගන්න වෙන්නේ මොනවා? සප්තබොජ්ජංගමයි. තේරෙනවද? මොකද ධර්මයක් වැඩෙනවා නම් ධර්මයක් වැඩෙන්නේ සප්තබොජ්ජංග ධර්මයක් තුලමයි. වැඩෙන්නේ සමාජය තුල අධර්මයක් නම් ඒ අධර්මයේ වැඩිවීමට හේතු වෙන්නේ පංච නීවරණ ධර්මයන්මයි. එහෙනම් මේ අධර්මයේ යටපත් කරලා ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ අපි ධර්මයක් මතු කරලා ගන්න ඕනේ කියලා අපිට හිතෙනවා නම් මතු කරලා ගන්න තියෙන වෙන දෙයක් නෙමේ සප්තබොජ්ජංග ධර්මයන්මයි. එතකොට සප්තබොජ්ජංග ධර්මයන් ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සප්තබොජ්ජංගයන් ධර්මයන් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමේ කියලා. හේතුඵල ධර්මයන්. එතකොට මේ සප්තබොජ්ජංගයන් හටගන්නේ කුමක හේතුවක් ඇටියටද? සතර සටිපට්ඨානයන්ගේ හේතුවක් ඇටියටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර සටිපට්ඨාන ධර්මේනොත් ඉබේ ඇතිවෙන්නා වූ දෙයක් නෙමේ, හේතුවක් නිසාමයි ඇති වෙන්නේ කියලා. මොකද සතර සටිපට්ඨාන ධර්මයන් ඇති වෙන්න හේතුව ත්‍රිවිධ සුචරිතය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ත්‍රිවිධ සුචරිතය කියන්නේ මේ දස කුසල් කියන කාරණය. සිතින් කයින් වචනයෙන් සිදු කරගන්නා වූ යහපත් දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ත්‍රිවිධ සුචරිතය කියන කාරණයත් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. හේතුවක් නිසාමයි සකස් වෙන්නේ. ඒ හේතුව තමයි ඉන්ද්‍රිය සංවරය කියනවා. ඉන්ද්‍රිය සංවරය කියන්නේ සීලය. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය සංවරයත් ඉබේ හට ගන්නා වූ දෙයක් නෙමෙයි. ඒකත් හේතුවක්. මොකක්ද හේතුව? නිරේතුරුවම ඉන්ද්‍රිය සංවරය සකස් කරගන්නේ නුවණින් මෙනෙහි කිරීම තුළ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට නුවණින් මෙනෙහි කිරීම සකස් වෙන්නේ හේතුවක් නිසාමයි. ඒ හේතුව තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් වෙන්නේ හේතුවක් නිසාමයි. ඊට හේතුව තමයි සතිය සහ සිහිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතිය සහ සිහිය සකස් වෙන්නේ හේතුවක් නිසාමයි. ඒකට හේතුව තමයි ධර්මයට සවන් දීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධර්මයට සවන් දීමත් සිදු වෙන්නේ හේතුවක් නිසාමයි. ඊට හේතුව තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සත්පුරුෂ ආශ්‍රය කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න සමාජයේ තුල නොනා සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන්න නම්, ඒ කියන්නේ ධර්මානුකූලව අපි ජීවිතේ ඉදිරියට අරන් යන්න නම්, ලැබුවා වූ වසර තුල ධර්මයේ වැඩෙන වසරක් බවට පත් කරගන්න නම්, අවසාන මූල බීජය අපි කොතනින්ද සකස් කරගන්න ඕනේ? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කියන තැනම. තේරෙනවද? එතකොට මේ කල්යාණ මිත්‍රාශ්‍රය තුලින්, සත්පුරුෂ ආශ්‍රය තුලින්මයි අපිට අනිවාර්යයෙන්ම ලබන්නා වූ වසර සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙන වසරක් බවට අපිට පත් කරගන්න සිද්ධ වෙන්නේ. ඉන් මෙහා නෝනා නිරේතුරුවම අපි කල්යාණ මිත්‍ර ඇසුරෙන් තොරව, සත්පුරුෂ ඇසුරෙන් තොරව නම් අපි අපේ අවවාද උපදෙස් අපි නිරේතුරුව ලබන්නේ ඒ ලබන ප්‍රමාණයට නෝනා අපි සප්තබොජ්ජංගයන්ගෙන් බැහැරට යනවා. සප්තබොජ්ජංගෙන් බැහැර. මොකද අපි සමාජය තුල බලන්න කොතැනදියත් අපි නිරේතුරුව සමාජයේ උපදෙස් ලබන්නේ යන්නේ නෝනා කල්යාණ මිත්‍ර ඇසුරකින් නෙමෙයි. දැන් කෙනෙක් ඉන්නවා, යා නෝනත් gedara ඉන්න නෝනත් එක්ක මහත්යා සම්ඩු වෙනවා. නෝනත් එක්ක මහත්යා සම්ඩු වුණාට පස්සේ මහත්යා ගිහිල්ලා මේක තව කාට හරි යාළුවෙකුට කියනවා. ඉතින් යාළුවා මොකද්ද කියන්නේ? හරි හරි ඕවාට ගැටෙන්න යන්න ඕනේ නැහැ, අපි යම් බාර් එකට ගිහිල්ලා අරක්කු ටිකක් බොමු, ඔය ප්‍රශ්නේ හරියනවා කියලා එක්කගෙන ගිහිල්ලා අරක්කු පොනවා. එතකොට දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රයකින්ද අපි උපදෙස් ගත්තේ නැහැ. ඒ නිසාමන් අපි පංච නීවරණ කරා යනවා. එතකොට එහෙම නැත්නම් නෝනායි මහත්තයයි සම්ඩු වෙනවා. සම්ඩු වෙනාට පස්සේ නෝනා ගිහිල්ලා ඒක හිතවෙතුකට කියනවා. හිතවෙතුර කිව්වාම හිතවතිය කියනවා, නෑ නෑ ඔය එක මහත්තයද මේ රටේ ලෝකෙ ඉන්නේ ඕනතරම් මහත්තුරු ඉන්නේ, ඔයා දික්කසාද වෙන්න කියලා. අන්න දික්කසාදෙට යනවා. ධර්මයෙන්ද උපදෙස් ලැබුණේ නෑ. එහෙමද? එහෙම තමයි වෙන්නේ. ඒක මහත්තෙක් ඇවිල්ලා කියනවා, නෝනාට හරියටම කේන්ති යනවා කියලා. නෝනාට කේන්ති ගියාම ඉතින් මේ මහත්තයාට මේක ඉවසන්න බෑ. මහත්තයා කියනවා ඔයාගේ මූණත් දැන් කළු වෙලා, ඔයා කැත වෙලා, ඔයා කේන්ති ගත්ත නිසාම කිව්වා නෝනා මොකද කළේ? මිල අධිකම ක්‍රීන් වර්ගයක් ගෙනල්ලා මූණේ ගන්න පටන් ගත්තා. ද්වේෂය අයින් කරගත්තේ නැහැ. ඒසොට ඒවා කාගෙන්ද උපදෙස් ලැබුණේ? කල්යාණ මිත්‍රයෙක්ගෙන් නෙමෙයි උපදෙස් අපි ලබන්නේ. තේන්න. අපේ තුල කොච්චර ද්වේෂය නිසා සකස් වෙන රෝගාබාධ තියෙනවද? වෛරය නිසා, පලිගැනීම නිසා සකස් වෙනා වූ රෝගාබාධයන් තියෙනවද කියලා බලන්න. සිල්පද බිඳීම නිසා සකස් කරගන්නා වූ රෝගාබාධයන් තියෙනවද කියලා බලන්න. අකුසල් මූලයන් වැඩි වීම නිසා සකස් කරගන්නා වූ රෝගාබාධයන් තියෙනවද? ඔය කිසිම රෝගයකට අපි බෙහෙතක් ගන්න ගියත් අපිට කවදාක්වත් නොවන ධර්මයට අදාළ උපදේශයක් ලැබෙනවද? ධර්මයට අදාළ උපදේශයක් ලැබෙන්නේ නැහැ. ඇයි මේකට හේතුව මේක මෙහෙම වෙන්නේ? කේන්ති ගැනීම නිසායි මේක මෙහෙම වෙන්නේ, දේශ කිරීම නිසායි මේක මෙහෙම වෙන්නේ, සිල්පද බිඳීම නිසායි කියලා අපිට කවුරුත් කියනවද? කවුරුවත් අපිට කියන්නේ නැහැ. මොකද ඒ සත්පුරුෂාශ්‍රයක් නැහැ. සත්පුරුෂ භාවයෙන්, කල්යාණ මිත්‍ර භාවයෙන් අපේ සමාජයේ දවසින් දවස දුර්වල භාවයටපත් වෙනවා. දරුවෝ හතර දෙනෙක් ඉන්න පවුලක් තියෙනවා. ඒ දරුවෝ හතර දෙනාම පවුලෙන් ලොකු පුතා අකීකරුයි. ඉතින් තාත්තත් අවවාද කරනවා, අම්මත් අවවාද කරනවා, දරුවා අකීකරුයි. එතකොට ඒ දරුවා අකීකරු නිසා ඔන්න තාත්තා යනවා දේවාලයකට, නැත්තම් ගුරුකම් කරන කෙනෙක් ළඟට. එයාට ගියාට පස්සේ මොකද එයා කියන්නේ? ඔයාට ලොකු පුතාගෙන් කවදාකවත් ලැබීමක් නැහැ. ලැබීමක් නැහැ. ඒක නිසා ඒ අකීකරු ගමන් ඒ මොහොතේ ඉඳන් අර තාත්තා තව තවත් අර ලොකු පුතාට දේශ කරනවා. ඒ නිසාම ලොකු පුතා අකීකරු වෙනවා. අවසානයේ ඒ අය නතර වෙන්නේ හිරගෙදරින් නැත්තම් බන්ධනාගාරේ. දැන් මොකද්ද එතන කල්යාණ මිත්‍ර උපදේශය ලැබුණද? නමුත් ඒ තාත්තා ඇවිල්ලා මට කිව්වා නම් මං කියන්නේ මොකද්ද? ඔබේ ලොකු පුතා ඔබට අකීකරු වෙන්නේ ඔබ ඔබේ අම්මා තාත්තාට අකීකරු වෙන්න ඇති. ඔබ මේ ජීවිතේ අකීකරුුනේ නැත්තම් ඔබ පෙර ජීවිතේ අම්මා තාත්තාට අකීකරු වෙන්න ඇති. එනිසා හේතුඵලයක් මෙතන වෙන්නේ. දරුවාගේ වැරද්දක් නෙමෙයි. එනිසා ඔබ දරුවා අකීකරු වෙන්න ඔබ කීකරු භාවයට පත් වෙන්න. ඔබේ කීකරු භාවය තුලින්ම ආදර්ශයෙන්ම දරුවා කීකරු කරගන්න කිව්වේ තැනදී ඒ දරුවාත් එක්ක තාත්තා ගැටීමකට යනවද? නැහැ. නමුත් සමාජයේ ඕනෑම තැනක, දැන් සමාජයේ රටේ දේශපාලනය ගන්න, ආර්ථිකය ගන්න, මේ සෑම තැනකදීම නෝනා අපි උපදේශයන් සකස් කරගන්නේ ධර්මයට අදාළව නෙමෙයි. එක්කෝ පිටරට විශේෂඥ මහත්තයෙක්ගෙන්, පිටරට සංවිධානයකින් ඒකන්න, එහෙම නැත්නම් ලංකාවේ ඉන්න ධර්මයෙන් බාහිරව හිතන පිරිසකගෙන්. ඒ නිසාම දවසින් දවස කල්යාණ මිත්‍ර භාවයේ, සත්පුරුෂ භාවයේ කියන කාරණේ දුර්වල වෙලා නෝනා අපි අධර්මයට අදාළව තමයි සෑම තීන්දුවක් තීරණයක්ම ගන්නේ. එතකොට මේ අධර්මයට අදාළව තීන්දුව තීරණ ගනිද්දී නිරතුරුවම එහි අධර්මයට අදාළව අසද්දාව සකස් වෙලා, නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙලා, අකුසල් මූලයන් වැඩිලා, අන්න ත්‍රිවිධ දුෂ්චරිතයන් සකස් වෙලා නෝන පංච නීවරණයන් කියන තැන සමාජය ගමන් කරනවා. එතකොට එහෙම සකස් කරත් මිනිස්යා තුළ ප්‍රීතිය තියෙනවා, සතුට තියෙනවා. නමුත් මේ ප්‍රීතිය සතුට කියන්නේ නෝන මේ සැබෑ ධර්මතාවයන්ගෙන් පෝෂණය වුණා වූ ප්‍රීතිය පස්සද්දී නෙමෙයි. සප්තබොජ්ජංගයන්ට අදාළ ප්‍රීතිය පස්සද්දී නෙමෙයි. මේක මිච්ඡා ප්‍රීතිය පස්සද්දී බවටයි සකස් වෙන්නේ. ඒක මිච්ඡා ගණයටයි වැටෙන්නේ. මොකද මේ පස්සද්දී තුල කොතනකවත් ධර්ම විජය බොජ්ජංගයක් වැඩුනේ නැහැ. ඒ පස්සද්දී තුල කොතනකවත් සති සම්බොජ්ජංගය වැඩුනේ නැහැ. සති සම්බොජ්ජංගයේ දුර්වල කරගෙන, ධර්ම විජය බොජ්ජංගයේ දුර්වල කරගෙන, වීරය බොජ්ජංගයේ දුර්වල කරගෙන මතුවෙන්නා වූ ප්‍රීතිය කියන්නේ නෝනා මිච්ඡා ප්‍රීතියක්, මිච්ඡා පස්සද්ධියක් තමයි අපි මේ විඳින්නේ. ඒතකොට එවැනි මිච්ඡා ප්‍රීතියක්, මිච්ඡා පස්සද්ධියක් කියන තැන ඉඳන් අපි නෝනා තව කෙනෙකුට ගිහිල්ලා බොජ්ජංග ධර්මයන් දේශනා කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආස්තරයන් අද සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඊට අදාළ දේ අපි තුල නැහැ. ඒතන ඊට අදාළ ධර්මතාවයන්, සැබෑ සප්තබොජ්ජංග මතුවෙන්න අදාළ ධර්මතාවයන් අපි තුල තියෙනවා නම්, රෝගී භාවයට පත් වුණ කෙනා තුලත් ඒ ධර්මතාවයන් තියෙනවා නම් නෝනා, ඒ බොජ්ජංග පිරිත ඇහෙන මොහොතේම ඒ කෙනා අර තියෙන කායික මානසික දුර්වලතාවයන් යට කරගෙන නෝනා එයා ධර්මයේ මතු කරලා ගන්නවා, ධර්මානුකූලව මතු කරලා ගන්නවා. මේ රෝගිය කියන්නේ හේතුඵල ධර්මයක්, මේ කය කියන්නේ මේ සතර මහා ධාතුවක්, මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි, ඒ නිසා මේ රූපය අනිත්‍යයි, මේ වේදනාව අනිත්‍යයි, මේ හඳුනා ගැනීම අනිත්‍යයි. එයා එක මොහොතෙන් රෝගී භාවයේ පංච උපාදානස්කන්ධයක් කරලා දැකලා නෝනා රෝගී භාවය යටපත් කරගන්න. නමුත් එහෙම දකින්න, එහෙම කියන්න කෙනෙකුත් නෑ, එහෙම දකින්න අයත් නෑ. මොකද සියලුම ධර්මතාවයන් දුර්වල කරගෙනයි අපි යන්නේ. ඉතින් මේ දුර්වලතාවයන් කරගෙන යන්නේ නෝනා අපිට ඉතින් ඒ බොජ්ජංග පිරිත් වලින් ලැබෙනා වූ ආනිසංසය ඒ ආකාරයෙන් අපිට ලබන්න බෑ. ඒකට බොජ්ජංග පිරිතේ වැරද්දක් නෙමෙයි ඒක. ඒ නිසා ඊට අදාළ ධර්මතාවයන්, ප්‍රීතිය පස්සද්ධියට අදාළ ධර්මතාවයන්ගෙන් පරිපූර්ණ භාවයට අපිපත් වෙලා නැහැ. එනිසා සමාජයයි ප්‍රීති වෙන්නේ, සමාජයයි සතුට වෙන්නේ මිච්ඡා ප්‍රීතියක්, මිච්ඡා පස්සද්ධියක්, සතුටක් හැටියටමයි. අර මුල් ධර්මතාවයල් තුලින් ඒවා පෝෂණය භාවයට පත් වෙනා නැහැ. ඉතින් එහෙම වෙන්න 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 නොනා අපි අධර්මයට අදාළව හිතන්න හිතන්න, ඒ අධර්මයට අදාළව අපි උපදේශනයන් සකස් කරගන්න සකස් කරගන්න සමාජය තව 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 ගැටෙන ස්වභාවයකට තමයි යන්නේ. එතෙන්ටයි යන්නේ. ඉතින් ඒක තමයි අපි මේ දකින්නේ. එනිසා මේ ලැබුවා වූ සිංහල අවුරුද්ද ඔබ ගෙවි ගියා වූ වසරට වඩා සාමකාමී ධර්මානුකූල වසරක් බවට පත් වෙන්නේ නම් නිරේතුරුවම මූල බීජය සකස් වෙන්නේ මේ කල්යාණ මිත්‍රාශ්‍රය තුලමයි, සත්පුරුෂාශ්‍රය තුලමයි. එනිසා ඔබේ මොන ප්‍රශ්නයක් හෝ වේවා, මොන ගැටලුවක් වේවා නිරේතුරුවම කල්යාණ මිත්‍රාශ්‍රය තුලින්, සත්පුරුෂාශ්‍රය තුලින්, ධර්මයේ තුලින් ඊට විසඳුම් කරා යන්න. එතකොට අධර්මයේ කරා ගියොත් නොනා අපි අවසාන ඵලය හැටියට එළියට මතුවෙන්නේ මොකද්ද? පංච නීවරණ ධර්මයන්මයි. ඒ පංච නීවරණ ධර්මය කියන්නේ අධර්මය, අධර්මයක් වැඩෙන තැනදී කවදාක්වත් අපිට ධර්මයක් කියන කාරණේ මතු කරගන්න බැහැ. මිච්ඡා මාර්ගයක්, මිච්ඡා ආර්ය ශ්‍රාංගික මාර්ගයක් තමයි වැඩෙන්නේ. තේරෙනවද? ඒ නිසා සමාජයේ මේ යන ගමන අපිට කවදාකවත් වෙනස් කරන්න බැහැ. සමාජයේ මේ යන ගමන වෙනස් කරන්න බෑ. මොකද එක පැත්තකින් සමාජයට අප්‍රමාණ විදිහට පින විපාක දෙනවා. මොකද මේ සමාජයේ තියෙනා වූ මේ සුඛෝපභෝගී භාවය, මේ සංවර්ධනය, මේ සෑම දෙයක්ම නොනා පිනේ විපාකයක්. කායිමත් කොතනකවත් වැරද්දක් නැහැ. මේක රජයක වැරද්දක්, ආණ්ඩුවක වැරද්දක්, ජනතාවක වැරද්දක් නෙමෙයි. පිනේ විපාකයක් මේ දෙන්නේ. මොකද පහුගිය අවුරුදු 40-45 කියන්නේ මේ රටේ ජනතාව අප්‍රමාණ විදියට පින්කම් කරපු දන් දීපු යුගයක්. ඒ අය තමයි මේ මැරිලා නැවත අලුත් පරම්පරාවන් හැටියට මේ ඉපත්තිය ලබන්නේ. ඒතර මේ අලුත් පරම්පරාවන් හැටියට මේ ඉපත්තිය ලබන අය අර පිනේ විපාක තමයි මේ ලබන්නේ. එතකොට මේ සංවර්ධනය කියන්නේ මේ මහා ගොඩනැගිලි ඉදිවෙනවා, පාලං ඉදිවෙනවා, අධිවේගී මාර්ග, මේ සෑම දෙයක්ම පිනේ ඵලයක්. කොතනකවත් වැරදි කියලා අපිට දකින්න බැහැ. නමුත් මේ සංවර්ධනයට නොනා කවදාක්වත් බුදුරජාන් වහන්සේ සංවර්ධනය කියන වචනෙන් මේක හඳුන්වන්නේ නැහැ. දැන් අපි මේ සමාජය තුල දකිද්දී අපිට පේනවනේ මහා වේගයෙන් ගොඩනැගිලි ඉදිවෙනවා, පාලං ඉදිවෙනවා, අධිවේගී ඉදිවෙනවා, සමාජයේ සුඛෝපභෝගී වෙනවා. මේකට නොනා බුදුරජාණන් වහන්සේ සංවර්ධනය කියලා කියන්නේ නැහැ. මේකට බුදුරජාණන් වහන්සේගෙන ආස්වාදේ කියලා. මේ අපි තමයි නොදන්නා භාවය නිසා මේක සංවර්ධනය කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මේකට කියන්නේ ආස්වාදේ කියලා. ඒතර ආස්වාදයක් තියෙනවා නම් ආදීනවයක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ආස්වාදයක් තියෙනවා නම් ආදීනවයක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. එහෙනම් මේක සංවර්ධනයක් හැටියට අපි දකිනවා නම් නිරේතුරුව මේ සංවර්ධනයේ නාමයෙන් මේ ධර්මානුකූලව අපි මේ කරන්නේ ආස්වාදයක්මයි. අපි දකින්නේ ආස්වාදයක්මයි. එතන ආස්වාදයක් තියෙනවා නම් ආදීනවය අනිවාර්යයි. එතන ආදීනවය කියන්නේ මොකද්ද? මේ සංවර්ධනයේ නාමයෙන් මේ කරන්නා වූ මහා පරිසර විනාශයන් තිබෙනවා. මේ සියල්ලම නොනා ආස්වාදයේ උදෙසා කරන්නා වූ ආදීනවයන් බවට පත් වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, තමන්ගේ ඇසුරට සුදුසු කල්යාණ මිතුරෙකු සොයාගන්නේ කෙසේද යන ගැටලුව කෙනෙකුට ඇති වුණොත් ඔබ වහන්සේ ඒ පුද්ගලයා උදෙසා පහදා දෙනු ලබන ධර්මානුකූල වටපිටාව කුමක්ද ස්වාමීන් වහන්ස?
මෙහෙමයි නෝන, එතනදී අපි අපේ ඇසුරට සුසු කල්යාණ මිත්‍රයෙක් කොහොමද සොයාගන්නේ කියන කාරණේ නෙමෙයි අපි දකින්න ඕනේ. මම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වීම. ඔන්න ඔතන තමයි අපේ දුර්වලතාව. මම කවුද කල්යාණ මිත්‍රයෙක් සොයාගන්නවා කියන කාරණේට වඩා අපි මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේදී අපේ චිත්තය, අපේ අදිෂ්ඨානය, අපේ බලාපොරොත්තු විය යුත්තේ මං කොහොමද කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ කියලා. මම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙලා ලෝකයට ධර්මයට අදාළ දේ දේශනා කරන්න මතක් කරලා දෙන්නේ කියලා දෙන්නේ කොහොමද කියන කාරණේ අපි දකින්නවා. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍රයින් සොයනවායි කියන කාරණේ පැත්තකින් තියලා මම කල්යාණ මිත්‍රයෙක් වෙනවායි කියන කාරණේ දකින්න. මම කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළපු ධර්මයට අදාළව ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. ඒච්චරයි. අපිට සමාජය තුල ජීවත් වෙද්දී කල්යාණ මිත්‍ර භාවය මතු කරගන්න තියෙන්නේ මෙතනින් තමයි. බුදුරජාන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයේ අර්ථයන් ප්‍රකාශ කරන ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන කෙනා කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්නවා. එන එතනදී අපි අනුන් සොයනවාට වඩා මම කොහොමද මේ ලැබුවා වූ නව වසරේ කල්යාණ මිත්‍රයේ බවට පත් වෙලා මේ කල්යාණ මිත්‍රාශ්‍රය ලෝකයට කියලා දෙන්නේ, සමාජයට බෙදලා දෙන්නේ කියන කාරණේ තමයි අපි දකින්න ඕනේ. එහෙම නැතු අපි කල්යාණ මිත්‍ර භාවය සකස් කර ගැනීම කෙරෙහි වීරිය සකස් කරගන්න නැතුව අප කල්යාණ මිත්‍රයින් සොයසොයා ඉන්න ගියොත් නෝනා අපිට කවදාක්වත් කල්යාණ මිත්‍රයෙක් සොයාගන්න හම්බු වෙන්නේ නැහැ. අපිට කල්යාණ මිත්‍ර භාවය ඇති කරගන්න හම්බු වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න සමාජය පිරිහෙන ස්වභාවයට යන්නේ නිරේතුරුව මේක සමාජයේ කාටවත් දොස් කියන තැනකින් අපිට ඇඟිල්ල දික් කළ දොස් කියන්න බෑ. මොකද සමාජය එක තැනකින් විනාශය භාවයට පත් වෙන්නේ නැහැ. සමාජයක් විනාශ වෙද්දී මුලින්ම සමාජය තුළ ජීවත් වෙන පූජක පක්ෂයේ දුර්වලභාවයට පත් වෙනවා. ඒ පූජක පක්ෂය නිසාම පාලක පක්ෂයේ දුර්වලභාවයට පත් වෙනවා. පූජක පක්ෂයේ පාලක පක්ෂයේ දුර්වලභාවය නිසා මුළු රටේ ජනතාවම දුර්වලභාවයට පත් වෙනවා. තේරෙනවද? ඉතින් මේවා හේතුඵල ධර්මයක්. මෙතෙන්දී අපි කාටවත් ඇඟිල්ල දික් කරලා ඔබ වැරදි කියන අවශ්‍යතාවයක් අපිට නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කෙසේද මම නිවැරදි වෙන්නේ කියන කාරණය මතු කරලා දකින්නයි. ලෝකේ නිවැරදි කරන්නේ කාරණේ නෙමෙයි. එතෙන්දී මම කොහොමද නිවැරදි වෙන්නේ කියන කාරණේ අපි සියලු දෙනාම දැක්කොත් සමාජෙම නිවැරදි වුණා වෙනවා. ඒතර තමයි තැන තියෙන්නේ. ඒ නිසා පැවිදි පක්ෂය, පූජක පක්ෂය නිරේතුරුවම තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේලාට අදාළව මේ ධර්මයන් තුල ජීවත් වෙනවා. දැන් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වහන්සේලා හැටියට සංඝරත්නය හැටියට අපි නිරයතුරුවම අපි සිහිනයක් දකින්න වෙනවා පැවිදි ජීවිතය තුළ. මම කවදාද උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ, මම කවදාද උතුම් සකෘදාගාමි ඵලයට, අනාගාමි ඵලයට, රහත් ඵලයට පත් වෙන්නේ කියන කාරණිය සිහිනයක් හැටියට අපිට ඡන්දයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සිහිනය දකිද්දී ඡන්දය තුළ ජීවත් වෙද්දී අපි තුලින් අනිවාර්යයෙන්ම උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළව ධර්මතාවයන් වැඩෙනවා. එතකොට මේ වැඩෙද්දී අපි නිරේතුරුවම පැවිදි පක්ෂයේ හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ. නිරේතුරුවම නෝනා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක්තරා අවස්ථාවක වයෝවෘද්ධභාවයට පත් වෙද්දී බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කියනවා, මහා කාශ්‍යප දැන් ඔබ වයෝවෘද්ධයි. ඔබට දැන් ওই පාංශකූල චීවර දරන්න බෑ. ඔබට දැන් මේ ගිජ්ජ කූටේ නැගගෙන පිණ්ඩපාතේ වඩින්න බෑ. ඒ නිසා දැන් ඔබ මේ ආරණ්‍ය ගත වෙලා ආරාධනා දාන බාර ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔය පාංශකූල චීවරයේ අත්හැරලා ඔබ සිනුදු සිවුරක් දරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඒ සිංහනාදය තමයි භාග්‍යවතුන් වහන්සේ මම ආදර්ශමත් නොවුනොත් කවුරුන් මේ අනාගත සංඝ සමාජයට ආදර්ශමත් වෙන්නද කියලා. තේන්න දෙවිලාය බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙනවා. එනම් උපසම්පදා භික්ෂූන් හැටියට නොවනා අපි සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම රාත්‍රියට සැතපෙන්නේ යන මොහොතේ අපි හිතුවොත්, අපි අදිෂ්ඨානය කරගත්තොත් මම ආදර්ශමත් නොවුනොත් කවුරුන් සංඝ සමාජයට ආදර්ශමත් වෙන්නද කියන කාරණය නොවනා මේ මුළු සංඝ සමාජ මාලෝකන්ත භාවයට පත් වෙනවා. අපේ භික්ෂුව ජීවිත අපි ගොඩනගාගත්තේ ওই නිතැන්වලින්. ඒ නිසා සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම දක්ෂ වෙන්න ඕනේ මේ ලැබුවා වූ වසරේදී තමා තුලින් අදිෂ්ඨානයක් ඇති කරගන්න. සෑම රාත්‍රියකම තමන් අදිෂ්ඨානය කරගන්නවා, තමන් දකිනවා මම ආදර්ශමත් නොවුනොත් සංඝ සමාජයට කවුරුන් ආදර්ශමත් වෙන්නද කියලා. ඒ තැනදිම නොනා අයෝමය විදිහට අපේ ශක්තිය වැඩි වෙනවා. සීලේ ශක්තිය වැඩි වෙනවා, සමාධියේ ශක්තිය, ප්‍රඥාවේ ශක්තිය වැඩි වෙනවා. එනිසා අපි අනුන් ආදර්ශයට ගන්න යනවා කියන කාරණයට වඩා තමා කවදාද, තමා කොයි මොහොතේද මේ අනාගත සංඝ සමාජයට ආදර්ශමත් වෙන්නේ කියන කාරණේ නිරතුරුව දකින්න. කවදාද මගේ මේ ලේමස් සම් මැටනහර විනිවිද මන් ලෝතුරා බුදුරජාණන් වහන්සේව දකින්නේ කියන කාරණේ දකින්න. කවදාද මගේ මේ ලේමස් සම් මැටනහර විනිවිද මේ ධර්මයේ අකාලික ගුණය, මේ ධර්මයේ සම්දිත්තික ගුණය, මේ ධර්මයේ ඕපනායක ගුණය දකින්නේ කියලා දකින්න. කවදාද මගේ මේ ලේමස් සම් මැටනහර විනිවිද මේ සංඝ රත්නේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමිච්චිපටිපන්න ගුණේ ලබන්නේ කියලා දකින්න. ඒතර මෙහෙම දකින්නේ නෝනා තමා තුලින් තමාට අයෝමය ආත්ම ශක්තියක් මතුවෙනවා. එමෙන්නතු සමාජයෙන් ආදර්ශ සොයාගෙන යන්න එපා. එතෙන්ට ගියොත් අපි පැටලෙන්න පුළුවන්. ඒ නිසා තමා තුලින් තමා මේක මතු කරලා දකින්න. ඒ වගේම පාලක පන්තියේ නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. මොකෝ පාලක පන්තියේ දුර්වලභාවය නිසා නෝන අප්‍රමාණ සමාජ ව්‍යසනයන් සමාජය තුල සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සප්ත අපනිහානී ධර්මයන්ට අදාළව තමන්ගේ පාලන සිද්ධ කරගන්න. ඒ නිසා පාලක පක්ෂය වශයෙන් දැක්කත් පක්ෂ වේවා විපක්ෂ වේවා නෝන මේ මොහොතේ මේ රටේ පැන නැගිලා තියෙන යම් අර්බුදකාරී සංකීර්ණ ප්‍රශ්නාවලි තියෙනවා නම් ඊට මූලික වගකීම එතනින් තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. ඒක පක්ෂ ભેදයක් නැහැ. හිටියාය හෝ වර්තමානයේ හෝ තේන්නේ. ඒ නිසා සමාජය තුලින් නිරේතුරුවම මේ අපේ පක්ෂ දේශපාලනය තුල ගුණාත්මක භාවයක් ඇති වුණොත් මේ රටේ තියෙන ප්‍රශ්න වලින් නොවන 150% විසඳිලා එනවා. මේ තව තව අර්බුදයන් කරා ගමන් ගන්නේ මේ පාලක පන්තියේ තියෙනා වූ දුර්වලතාවය නිසාමයි. ඒ නිසා පක්ෂ ભેදයෙන් තොරව අපේ රටේ සෑම දේශපාලනය කරන පිරිසකම නොවන සීලානුස්සතිය දුර්වලයි. මෛත්‍රිය දුර්වලයි. ඒ වගේම සිත විසිරීලා තියෙන ආනාපාන සතිය දුර්වලයි. ඒ නිසා අපේ රටේ සදාචාරාත්මක තත්වයක් මතු කරලා යම් ප්‍රමාණයකට ගන්න නම් අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාට, ඒ පින්වතුන් 225 දෙනාට සීලානුස්සතිය, මෛත්‍රිය, ආනාපාන සතිය පිළිබඳ අනිවාර්යම පුහුණුවක් දෙන්න. එච්චරයි. එතන තමයි තියෙන එකම දේ. එතන වෙනස් කරන්න නැතුව නෝනා සමාජය වෙනස් කරන්න බෑ. ඒ නිසා නිරේතුරුවම සීල්පද පහ නිරේතුරුවම දුර්වල කරගන්න. ඒ නිසා සීලානුස්සතිය අත්‍යවශ්‍යයි. ඒ නිසා මෛත්‍රිය නෑ ගැටෙන සිතින් ඇලෙන සිතින් ගැටෙන සිතින් මයි හැම වෙලාවෙම සකස් වෙන්නේ. ඒ නිසාම මෛත්‍රිය දුර්වලයි. ඒ වගේම නිරේතුරුවම විසිරුණු සිතක් තියෙන නිසා ආනාපාන සතිය සිතේ සංසුන් භාවි සප්තබොජ්ජංගයන් දුර්වලයි. ඉතින් ඒ නිසාම නෝනා ඊට අදාළව තමයි සියලුම ක්‍රියාදාමයන් සකස් වෙන්නේ. ඒ නිසා මේ තියෙනා වූ ප්‍රශ්න වලට අඩකට විසඳුමක් ඔන්නතනින් සමාජය තුර ලැබෙනවා. ඒ නිසා මේවයින් තොරව අපිට සමාජය හදනවා කියන දේ අර හිසේ අමාරුවට කොට්ට මාරු කරනවා කියන කාරණයක් අපිට දකින්න. ඒ වගේම නිරේතුරුව ගිහි පින්වතුන්ලා දකින්න දෙයනේ මං කොහොමද ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ ලේ මස් ඇට සම් නහර දන් දීලා මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පසට වඩා මේ ශරීර මාංශ දන් දීලා නොනා මේ අවබෝධ කළා වූ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කළේ ඔබත් මමත් වෙනුවෙන්මයි. ඔබටත් මටත් මේ යහපත ධර්ම මාර්ගය තුල ගමන් කරලා මේ දුක තුනී කරන මාර්ගය සකස් කර දී මුදෙසාමයි. එනිසා මං කවදාද ලෞතුරා බුදුරජාණන් වහන්සේ උනා වූ ඒ කැපවීමට වන්දි ගෙවන්නේ කියන සිහිනය දකිමින් ජීවත්. කොයි මොහොතේද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්නේ අරසා දුක්ඛන්දරාවක් සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් වින්දේ මං වෙනුවෙන්මයි කියන කාරණේ Taman දකින්න ඕනේ. දැන් අපේ ගිහි ජීවිත තුල අපි දැක්කේ එහෙමයි. එන ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේසා දුක්ඛන්දරාමක් පාරමී කන්දක් පිරුවේ අරසා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ මට උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න උතුම් ධර්මයේ දකින්න අවබෝධ කරගන්න කියන තැනයි අපි දැක්කේ. ඒ තැන දැකලා බුදුරජාණන් වහන්සේගේ නායකාරීත්වයෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ හෙළුවා වූ ලේ කඳුළු දහ දියවල නායකාරීත්වයෙන් මිදෙන්න නම් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න ඕනේ අවබෝධ කරන්න ඕනේ කියන කාරණේ අපි මතු කරලා ගත්තා. එතනින් තමයි අපි ධර්මයේ මතු කරලා ගන්න තියෙන්නේ. එහෙනම් මේ සෑම තැනකදීම තමා තුලින් තමා මේක මතු කරලා ගන්න තියෙන්නේ. ඒ නිසා ලෝකයේ ආදර්ශමත් වෙනකන් ලෝකයේ අවවාදයන් අපි හිතන්න දකින්න යනවාට වඩා නෝනා වර්තමානයේ තුල අපිට පහසු දේ තමයි මම කොහොමද කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ කියලා. ඒ කල්යාණ මිත්‍රභාවය පැවිදි භාවය තුලින් පැවිදි පින්වතා මතු කරලා ගන්න. දේශපාලනය කරන පින්වතා දේශපාලනය තුලින් ඒ උතුම් කල්යාණ මිත්‍රභාවය මතු කරලා ගන්න. එතකොට ගිහි සමාජය තුල ගිහිවත් වෙන ගිහි පින්වතා ගිහි ජීවිතය තුලින් තමා තුලින් කල්යාණ මිත්‍රභාවය මතු කරලා ගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා. නිරේතුරුව නොනා මේ ධර්ම මාර්ගයෙන් අපිට ගන්න තියෙන මේ ප්‍රයෝජනීය ඵලය මේ ජීවිතේ අපි ලබා නොගත්තොත් අපිට ආයිමත් අවස්ථාවක් හොදක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ ලැබුවා වූ වසර මේ ධර්මයේ අර්ථයන් වැඩෙන වසරක් බවට පත් කරගන්න.
ස්වාමින්වහන්ස ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයා දැකිය යුතු සිහිනයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ තවදුරටත් කොයි ආකාරයෙන්ද පැහැදිලි කරන්නේ?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනාට සුන්දර සිහින දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? දැන් අපි එක එක සිහින දකිනවනේ නේ. පාසල් යන කෙනා සිහිනයක් දකිනවා මං කවදාද විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මං උසස් අධ්‍යාපනය ලබන්නේ මං ඉහළ වෘත්තිකයෙක් වෙන්නේ කියලා කෙනෙක් දකිනවා. ඒ වගේම අද වර්තමාන තරුණ ඉගෙන ගන්න પરම්පරාව සිහින දකින්නේ කවදාද මං ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා කැනඩාවට ගිහිල්ලා කොහාට හරි ගිහිල්ලා උසස් අධ්‍යාපනය ලබන්නේ කියන සිහිනයක් දකිනවා. ඒ වගේ සෑම කෙනාම සිහිනයක් තුල ජීවත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නොනා කවදාකවත් සිහින දැකීමෙන් අපි වැයත් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙවැනි දුකට හේතු වෙන සිහින දකින්න එපා කියලා. ඔබ කොහේ ගිහිල්ලා උසස් අධ්‍යාපනයක් ලැබුවත් ඔබ කොහේ ඉහළ වෘත්තියක් ලැබුවත් ඔය කොයි විදියට ගෙවල් දොරල් යාන වාහන හදාගෙන ඒ සිහින ලෝකවල රජ වෙලා ජීවත් වුණත් නොනා ඒ සිහින ලෝක අවසානව අපි ඇදලානේ දුකටමයි. එන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුකට හේතු වෙන්නා වූ සිහින දකින්න එපා කියලා. මේ දුකට හේතු වෙන්නා වූ සිහින දකින්න එපා කියලා. එහෙම දකින්න එපා කිව්වත් බුදුරජාණන් වහන්සේ අපිව සිහින දැක්මෙන් වළක්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා ධර්මානුකූලව සුන්දර සිහින දකිමින් ජීවත් වෙන්න කියලා. ධර්මානුකූලව සුන්දර සිහින දකිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පළවෙනුව නෝනා තමන් සිහිනයක් දකින්න. තරුණෙක් වේවා තරුණියක් වේවා මධ්‍යම වයසේ කෙනෙක් වේවා වැඩිහිටි කෙනෙක් වේවා තමන් සුන්දර සිහිනයක් දකින්න. මං කවදාද තව තව පින්කම් කරලා කවදාද මං තව තව සිල්පද ආරක්ෂා කරලා මම කවදාද තව තව කුසල් මූලයන් වඩලා සශ්‍රීක දිව්‍යතලයක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්නේ කියන සිහිනය දකින්න කියනවා. ඒ සිහිනය දකින්න කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේවතානුස්සතිය කියලා කියන්නේ. මං කවදාද තව තව මේ මනුස්ස ලෝකයේ සිල්පද ආරක්ෂා කරගෙන දන් දෙමින් තව තව පින්කම් මෛත්‍රී වඩමින් අර සුන්දර දිව්‍ය තලයක සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්නේ කියලා. එහෙනම් දැන් මේ ලස්සන සුන්දර සිහිනයක් තියෙනවා පළවෙනිව අපිට දකින්න. තේන්න. මේ සිහිනය දකින්න ඕන ඒ සිහිනය කෙරෙහි උපාදානයේ ඡන්දය නිසාම අපි තව තව සිල්පද ආරක්ෂා කරනවා. තව තව දන් දෙනවා. තව තව මෛත්‍රිය වඩනවා. එනිසා නිරේතුරුවම ගිහි පින්වතුන්ලා මෙන්න මේ සුන්දර සිහිනය දකින්න. නිරේතුරුවම අර දිව්‍යතලයක් සිහිපත් කරගෙන ඒ දිව්‍යතලයේ ඉන සුන්දර දිව්‍යයන් දිව්‍යාංගනාවන් නුවණින් දකින්න කියන බුදුරජාණන් වහන්සේ. එහෙම දකිමින් දිව්‍ය තලයේ කෙරෙහි තියෙනා උපාදානීය කැමැත්ත වැඩි කරගෙන තව තව මේ පැත්තෙන් පිංකම් කරමින් සිල් සමාදන් වෙමින් දන් දෙමින් මෛත්‍රිය වඩමින් ලබන්න කියන. ඒ වගේම මේ රටේ තරුණ පරම්පරාව මේ මොහොතේ අප්‍රමාණ වූ සංකීර්ණ ජීවල ක්‍රියාවලියක් තුල තමයි ඉස්සරහට යන්නේ. මහා අභියෝගාත්මක ගමනක් යන්නේ. මොකද වැඩිහිටි පාර්ශවයෙන් කොතනකවත් ආදර්ශය නැහැ. වැඩිහිටි පාර්ශවයෙන් ආදර්ශයක් නැහැ. වැඩිහිටි පාර්ශවයේ තියෙනා වූ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව වැඩිභාවය නිසාම ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන ආකාරයට අදාළව තමයි ගිහි තරුණ පරපුරට ආදර්ශයන් ජීවිතයට එකතු කරගන්නේ වෙන්නේ. ඒ නිසා නිරේතුරුව මේ තරුණ පරම්පරාව උනත් සුන්දර සිහිනයක් දකින්න අනාගතයේක වයස පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මම කවදාදර සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා ඒ සුන්දර දිව්‍යතලයකට යන්නේ කියලා. මම ඒ සුන්දර දිව්‍යතලයකට ගිහිල්ලා අර සුන්දර දිව්‍ය ආදරයේ අත්විඳින්නේ කොයි ආකාරයෙන්ද කියලා සුන්දර සිහින දකින්න. සාමාන්‍යයෙන් අපි මෙවැනි සිහිනයක් දකින්න ඕන නිරේතුරුම දෙවියා දිව්‍යාංගනාව කියන්නේ කවුද කියන කාරණේ අපි දකින්න ඕන. මේ දෙවියා දිව්‍යාංගනාව කියන්නේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි වගේ උයාගෙන පියාගෙන කාලා බීලා හම්බ කරලා කන කෙනෙක් නෙමෙයි. පින නිසා මෙයාගේ සස්ත්‍රීක භාවය, පින නිසා මෙයාගේ අප්‍රමාණ වූ දිව්‍ය තේජස දිව්‍ය ඕජසයන් දෙවියන් තුල සකස් වෙනවා. ඒ නිසා නිරේතුරුවම නෝනා සමහර දෙවිවරු ඉන්නවා ඔබ මැණික් කැටයක් අරගන්නේ මැණික් කැටෙන් ලස්සනට මිනිස්සේ කැටයම් කරන්න ඒ වගේ දෙවිවරු ඉන්නවා. ඔබ ලස්සන රත්තරන් කැටයක් ගන්න ඒ රත්තරන් කැටෙන් මිනිස්සෙක්ව අඹන්න නැත්තම් කැටයම් කරන්න ඒ වගේ දෙවිවරු ඉන්නවා. ඔබ ලස්සන දියමන්තියක් ගන්න ඒ දියමන්තිය ලස්සනට මිනිස්සෙක් කැටයම් කරන්න ඒ වගේ දෙවිවරු ඉන්නවා. පින නිසාම එවැනි සුන්දර දිව්‍ය රූපයන් දිව්‍යතලවල සකස් වෙනවා. ඒ වගේ දිව්‍යාංගනාවක් කියන්නේ නෝන අපේ මනුස්ස ලෝකේ අපි කාන්තාවක් හඳුන්වද්දී අපි ලස්සනයි කියනවා සුන්දරයි කියනවා ඊට වඩා දෙයක් අපිට කියන්න නැහැ. නමුත් මේ දිව්‍යාංගනාවක් කියන්නේ නෝන ලස්සන සුන්දර වගේම ප්‍රභාෂර භාවය, රිද්මය, ලාලිත්‍ය, ප්‍රසන්න භාවය මේ සෑම දෙයකින්ම අනුනු සුන්දර රූපයක්. මේ දිව්‍යාංගනාවකෙ තියෙනවා රිද්මයක් ලාලිත්‍යයක් කියලා දෙයක් නෝන. මේ රිද්මය ලාලිත්‍ය කියලා කියන්නේ ඒක මට කියනවනම් ඔබ හිතන්නර ඈත ආකාශයේ සරුංගලයක් යනවා කියලා. අපි කියනවනර නයා සරුංගල් කියලා. ඒ නයා සරුංගලේ දිග වලිගයක් තියෙනවා නැට්ටක් තියෙනවා නේද? අර ඈත ආකාශයේ හුළඟට මුසුනාම අපි දකිනවා මේ වලිගය රිද්මයකට ගැස්සෙනවා නේද? ඒ වගේ දිව්‍යාංගනාවකේ එවැනි රිද්මයක් ලාලිත්‍යක් තියෙනවා නෝන. ඒ රිද්මයේ ලාලිත්‍ය සකස් වෙන්නේ දෙවියන්ගේ තියෙන පිනේ තියෙන ශක්තිමත් භාවය නිසාමයි. ඉතින් එවැනි සුන්දර වූ දිව්‍යාංගනන් සුන්දර වූ දෙවියන් එවැනි දිව්‍යතලවල අප්‍රමාණ දිව්‍ය සැපයන් විඳිනවා. එහෙනම් අපේ සිහිනිය වියුත් වෙන ඕනා මේ ජාති ජරා ව්‍යාධි මරණවලට යටත් අවුරුදු 60ක් 65ක් ජීවත් වෙන නෝනා කෙනෙක් මහත්ෙක් පිළිබඳ සිහිනිය නෙමෙයි. ඒ නිසා තමාගේ නෝනා තුලින් තමාගේ මහත්යා තුලින් තමාගේ යෞවන ආදරය තුලින් නිරේතුරුවම සුන්දර දිව්‍යාංගනාවක් දෙවියෙක් පිළිබඳ සිහිනිය ඇති කරගන්න. ඒ සිහිනිය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මං කවදාද සුන්දර දිව්‍යාංගනාවක්ගේ අතින් අල්ලගෙන අර දිව්‍ය තලයේ නන්දන උයනේ සුන්දර දිව්‍ය ආදරය අත්විඳින්නේ කවදාද කියලා බුදුරජාණන් වහන්සේ දකින්න කියනවා. එතකොටේ මනසින් දැන් මං දැස් දෙක පියාගත්තාම නෝනා මං අතීත පංච උපාදානස්කන්ධයට අදාළව මං වින්දා වූ සුන්දර දිව්‍ය ආදරයන් පිළිබඳ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා දකිනවා. මං දකිනවා අතීතයේ මං දිව්‍යාංගනාවන්ගේ දෑතින් අල්ලගෙන අර සුන්දර වූ දිව්‍යතලයේ තියෙනා වූ නන්දන උයනේ අර ලස්සන මදාරා මල්ගස්සට කොච්චරනම් ආදරය කරන්නේ නැද්ද කියලා. මන් දැස් දෙක පියාගෙන දකිනවා අර නන්දන උයනේ තියෙන සෑම මදාරා මල් ගහක් කැටව නොනා අතීතයේ මං දිව්‍ය ආදරේ අත්විඳලා තියෙන ඔය මනසින් අපි දකිනවා. ඔබත් මමත් අපි හැමෝම ඒ සුන්දර දිව්‍ය ආදරේ නැවතත් මං කවදාද අත්දකින්නේ කියලා නුවණින් දකින්න කියලා. මේ මනුස්ස ලෝකයේ නොනා අපි මේ ආදරය කියලා විඳින්නේ අන්ත ගොරහැඩි අධිවේගී අසංවර ආදරයක්මයි. ආදරය කියලා අපි අද වර්තමාන සමාජෙ හැම විඳින්නේ. ඒක හරිම ගොරහැඩි, හරිම අසංවරයි, හරිම අධිවේගී නෝන. නමුත් සුන්දර දිව්‍ය ආදරය කියන්නේ එවැනි දෙයක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ නෝනා නිරේතුරුවම දෙවියන්ගේ දිව්‍ය ආදරය තුලින් ඒගොල්ලෝ ලබන්නේ අධ්‍යාත්මික සංවර වූ සුවයක්. ඒකේ කොතනකවත් අර ගොරහැඩි අසංවර අධිවේගී ස්වභාවයක් නැහැ. ඒසා දැස් දෙක පියාගත්තාම මං දකිනවා මං සුන්දර දිව්‍යානකගේ දෑතින් අල්ලගෙන අර මදාරා මල්ගස්සට කොච්චරනම් ආදරය කරන්නේ නැද්ද කියලා. අර නන්දන උයනේ අප්‍රමාණ මදාරා මල්ගස් තියනවා නෝනා. මදාරා මල්ගහක් හරියට ඉතාම ඉහළට වැඩුණ අලිගැට පෙර ගහක් වගේ. ඒ මදාරා මල්ගස් වල රතු පාට නිල් පාට කොළ පාට නේක නේක වර්ණ වලින් මදාරා මල් තියෙනවා. ඒ මදාරා මලක හැඩේන උන සීනුවක හැඩයක්. මේ සීනුවක හැඩේ තියෙන මදාරා මල් වලින් මුළු දිව්‍ය යායන් පිරලා තිනව නන්දන උයනේන උන. එතකොට මෙවැනි උයන් වල අපි කොයි සානං අතීතයේ දෙවියන් දිව්‍යාංගනාවන් එක්ක අපි සුන්දර දිව්‍ය ආදරේ අත්විඳින්නේ නැද්ද කියලා දකින්න. එහෙම දැකලා මං නැවතත් කවදා දෙවෙනි සුන්දර දිව්‍ය ආදරයක් අත්විඳින්නේ කියලා දකින්න. ඒ සුන්දර දිව්‍ය ආදරේ අත්විඳින්න ඕන අපි අර මදාරා මල් ගහක් යට වාඩි වෙලා සුන්දර දිව්‍ය ආදරේ අත්විඳිද්දී මොහොතක් යද්දින ඕන අර මදාරා මල් ගස් වලින් වැටෙන්නා වූ මල් වලින් ඒ සුන්දර දෙවියා දිව්‍යාංග වැහිලා යනු. ඒ මදාරා මල් වලින් වැහිලා ගියාට පස්සේ මදාරා මල් වල සුවඳින් පහසෙන් අර දිව්‍ය ආදරේ තව තව සුන්දර වෙනවා නෝන. නමුත් ඊට පස්සේ ආයිමත් මොහතකින් බොහොම සිහිල් සුලන් රැල්ලක් ඇවිල්ලා අර මල් ටික ගසාගෙන යනවා. ආයිමත් ඒ අය පරිසරයට නිරාවරණය වෙනවා. මේ වගේ ආදරේ කරන්නයි තියෙන වෙන දෙයක් ඒ දෙවියන්ට නැහැ නෝනා. ඒගොල්ලන්ගේ පින නිසාම වයසට යාමක් නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රකට නැහැ. අපිට වගේ අසුචි මුත්‍රා ඒවා දිව්‍ය ලෝකවල නැහැ. ඒගොල්ලන්ට තියෙන ආදරේ කරන්න විතරයි. අර මල් වැටෙනවා මල් වලින් වැහෙනවා ආයිමත් සුලඟට ගසාගෙන යනවා. ඒගොල්ලෝ ආදරේ කරන්නේ අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් උහි පිනට අදාළ වේකුළු දිව්‍ය ආදරේ විඳිනවා.
කරු ස්වාමින්වහන්ස මේ පැහැදිලි කිරීම තුළින් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් ස්වාමින්වහන්ස එතකොට මේ අය තුළ අධ්‍යාත්මික ශක්තියක් වර්ධනය වෙන්නේ නැහැ නේද කියලා?
අධ්‍යාත්මික ශක්තියක් නෑ. ආදරයක් ලබන තන අධ්‍යක්ෂ කාමයේ විඳින්නේ පින නිසා. කාමයේ විඳින්නේ පින නිසා. තේන්නා? නමුත් ඒ කාමයේ තුල නොනා ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රකට නැහැ. මොකද ඒගොල්ලන්ට අපි වගේ දහඩිය දාන්නේ මුත්‍රා යන්නේ අසූචි පිට වෙන්නේ ඔසප් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට සියුම් කයක් තින්නේ සියුම් කයක් නිසා අර දේවල් සකස් වීමක් නැහැ. ඒ නිසා ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රකට වෙන්නේ පින පිරිහෙන වෙලාවෙ. එතකන් ඒගොල්ලෝ තාරුන්නේ නැහැ. දැන් අපේ ළමෙක් ඉපදිලා දවසින් දවස යා වැඩි වියට යනවා. නමුත් දෙවියා දිව්‍යාංගනාව එහෙම නෙමෙයි. සුන්දර දිව්‍යාංගනාවක් වෙලා ඔබ ඉපදුනොත් අවුරුදු දසදහස් ගාණක් ගියත් ඒ ස්වභාවයෙන්මයි ඔබ. ඔබ වයසට යන්නේ ඔබේ දිව්‍ය සලු ඔක්කොම දුර්වල වෙන්නේ පින දුර්වල වෙච්ච චුත වෙන වෙලාව. එතකම් වයසට යamak නැහැ. ඒ නිසා ඇති තා දිව්‍ය ආදරේ දිව්‍ය තලවල අවුරුදු දසදහස් ගණන් විඳින්න පුළුවන් වයසට යamak ජාති ජරා ව්‍යාධි මරණයක් නැහැ නෝනා. ඒ නිසා මේවා දකිමින් මේ සුන්දර දිව්‍ය ආදරේ පිළිබඳ සුන්දර සිහින දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ මේ දිව්‍යමය ආදරයේ විඳීම පිළිබඳව පැහැදිලි කරනවා. ඉන් අනතුරුව අප ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස?
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුන්දර දිව්‍ය ආදරයේ පිළිබඳ දිව්‍ය ලෝක පිළිබඳ සුන්දර සිහින දැකලා ඊට අදාළව හිත සකස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි සිහිනය දකින්න කියලා. දෙවෙනි සිහිනය දකින්න කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම කවදාද දෙවියනේ මේ කාමයන්ගේ නිසරුභාවය දැකලා මේ සංසාර බය දැකලා මේ සංසාර ගැඹුර දැකලා මං කවදාද මේ ගිහි ජීවිතය අතහැරලා උතුම් පැවිදි උපසම්පදාව සාක්ෂාත් කරගන්න කියන දෙවෙනි සිහිනය දකින්න කියනවා. මං කවදාද මේ නිසරු මේ ගිහි ජීවිතය මේ කාමභෝගී ජීවිතය අතහැරලා මේ දුක පිණිසම හේතු වන මේ සියලු සැපයන් අහිමි වෙලා යන ජාති ජරා ව්‍යාධි මරණවල තෝතැන්නක් වෙච්ච මේ ගිහි ජීවිතය අතහැරලා මං කවදාද සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමීචි පටිපන්න ගුණයෙන් උතුම් පැවිදි උපසම්පදාව සාක්ෂාත් කරගන්න කවදාද කියලා දකින්න කියනවා. ඒ සිහිනයේ දකිමින් ඒ සිහිනය තුල ජීවත් වෙන්න කියනවා. ඒ සිහිනයේ තුල ජීවත් වෙති බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා ඔබ මේ සිහිනයේ තුල ශක්තිමත් වුණාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපි පටිච්ච සමුප්පන්නෝ මැරෙමින් නිපදෙමින් නාපු ගමනේදී මේ ලෝකයේ තියෙන සෑම සැපයක්ම අපි විඳලා තියෙනවා. මේ ලෝක ධාතුවේ තියෙන සෑම දුකක්ම අපි විඳලා තියෙනවා. මේ සෑම සැපයක්ම වින්දත් මේ සෑම දුකක්ම වින්දත් මේ සැපයත් මේ දුකත් අනිත්‍යයි කියලා දකින උතුම් සෝවාන් ඵලය කවදාකවත් අපි සාක්ෂාත් කරගෙන නැහැ. ඒසා බුදුරජාණන් වහන්සේ තුන්වෙනුව කියනවා ඔබ තුන්වෙනි සිහිනය දකින්න. මම කවදාද මේ ධර්මය උපයෝගී කරගෙන උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ කවදාද කියන සිහිනය දකින්න කියන. තෙරුවන් කෙරේ අචල සද්ධාව සකස් කරගෙන සීලය ආර්ය සීලයක් හැටියට පරිපූර්ණ කරගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් විචිකිච්ඡාවෙන් බැහැර වෙලා සක්කාය දිට්ඨියෙන් බැහැර වෙලා අන්‍ය සීලවතුලින් බැහැර වෙච්ච උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නේ කවදාද කියලා සිහිනිය දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එහෙම සිහිනය දකිමින් ඒ සිහිනය ශක්තිමත් කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එන්නා වූ මේ භව ගමන නිරෝධය කරන්නා වූ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කවදාද කියන සිහිනය දකිමින් ජීවත් වෙන්නේ කියලා. මම කවදාද සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වගේ අර පටාචාරාව යසෝදරා කිසා ගෝතමිය වගේ මේ උතුම් චතුරාර්ය සත්‍ය දකින්නේ කවදාද කියන සිහිනේ දකිමින් ජීවත් වෙන්නේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිව සිහින දැකීමෙන් වළක්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකට හේතු වෙන සිහින දකින්න එපා. දුකට හේතු වෙන අපේ අම්මලා පුංචි කාලේ ඉඳන් කොච්චරනම් හීන දකින්න නැද්ද? නමුත් අපි දන්නවා ඒ දැක්ක හැම හීනයක්ම දුකටයි හේතුනේ කියලා. අපේ තාත්තලා කොච්චරනම් අපි නිසා හීන දකින්න නැද්ද? නමුත් අපි දැන් දන්නවා ඒ දැක්ක සෑම හීනයක්ම දුකටයි හේතුනේ කියලා. පෙම්වතෙක් පෙම්වතියෙක් තමන්ගේ පෙම්වතා පෙම්වතිය නිසා කොයිසානම් හීන දකිනවා ඇද්ද? සීන ලෝකවල ජීවත් වෙනවා ඇද්ද? නමුත් අපි දන්නවා ඒ සෑම හීනයක්ම දුක පිණිස හේතු වෙන හීනයක්මයි කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ දුකට හේතු වෙන සීන දකින්න එපා කියලා ඔබට කියනවා. එනිසා මේ කෙටි කාලය ඔබ සැපයට හේතු වෙන්නා වූ සීන දැකීම උදෙසා යොමු කරගන්න. මං කවදාද සුන්දර දෙවියෙක් වෙලා සුන්දර දිව්‍ය ආදරයේ අවුරුදු දසදහස් ධනන් ලක්ෂ ගණන් අත්විඳින්න කියන සිහිනය දකින්න? මං කවදාද උතුම් සුපටිපන්න ගුණය ඇති කරගෙන මේ උතුම් පැවිදි උපසම්පදාව ලබන්නේ කියන සිහිනය දකින්න? මං කවදාද උතුම් සතර අපායෙන් මිදලා උතුම් චතුරාර්ය සත්‍ය දකින සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නේ කියන සිහිනය දකින්න? මං කවදාද උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ භව ගමන නිරෝධය කරගන්නේ කියන සිහිනය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් ඔබට තියෙනවා දකින්න සිහිනයක්, ඒ සිහිනය තුල ජීවත් වෙන්න. එහෙම නැතුව නෝනා අපේ සමාජයේ කොයිසානම් දුර්වල සිහිනත දකින්න කියලා බලන්නේ. ගයක් දොරක් හදාගන්න, මුණුබුරෙක් මිනිබිරියෙක් හදාගන්න, දරුවෙක් හදාගන්න, උසස් අධ්‍යාපනය ලබන්න, විවාහයක් වෙන්න, මෙවැනි සෑම සිහිනයක් තුලම නෝනා අපි දුක උදෙසා හේතු වෙන සිහිනමයි අපි දකින්නේ. තේන්න. එනිසා එවැනි සිහින වලින් බැහැර වෙලා මේ සුන්දර සිහිනය දකින්න. අවුරුදු 50ක් වයස කෙනාට තව වැඩිම ජීවත් වෙන්න තියෙන අවුරුදු 20යි. තේන්න. අවුරුදු 40ක් වයස කෙනාට තව වැඩිම ජීවත් වෙන්න තියෙන අවුරුදු 30යි. අවුරුදු 30ක් වයස කෙනාට තව වැඩියෙන්ම ජීවත් වෙන්න තියෙන තව අවුරුදු 40යි. එහෙනම් මහා දීර්ඝ කාලයක් මෙතන නැහැ. එනිසා මේ කෙටි කාලය අර දීර්ඝ සුන්දර දෙවියෙක් වීම උදෙසා කැප කරන්න. මේ කෙටි කාලය අර දීර්ඝ සුන්දර දිව්‍යාංගනාවක් වීම උදෙසා කැප කරන්න. මේ කෙටි කාලය උතුම් පැවිදි උපසම්පදා උදෙසා කැප කරන්න. මේ කෙටි කාලය උතුම් සෝවාන් ඵලයේ උදෙසා චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසා කැප කරන්න. එහෙම නැතුව නෝනා අපි අවුරුදු 50ක් වයස කෙනෙක් අපි ජීවත් වෙන්නේ තවත් ලෝභ ද්වේෂ මෝහයන් තුල නම් අපි ජීවත් වෙන්නේ ප්‍රේතානුස්සතිය තුල. අපි ප්‍රේතානුස්සතිය තුල ජීවත් වුණා නම් නෝනා ප්‍රේතානුස්සතියට අදාළ ප්‍රතිඵලයකුයි අපිට ලැබෙන්නේ. දැන් වර්තමානයේ බලන සමාජයේ කොයි සානම් වඩන්නේ ප්‍රේතානුස්සතියක්ද කියලා? ගෙවල් දොරවල් ඉඩකඩම් වතු පිටි තට්ටු ගණන් ඉහළ ගොඩනැගිලි යාන වාහන ප්‍රේතානුස්සතියක් වැඩෙන්නේ. පාලක පන්තිය ගැන දේශපාලනය තුල ගැන කොයිසම් ප්‍රේතානුස්සතියක් වැඩෙනවද? ඈ සිල්පද දුර්වල කරගෙන අකුසල් මූලයන් වඩමින් සම්පූර්ණ ප්‍රේතානුස්සතියක් වැඩෙනවා. ඒතොර දැන් මේවා වැඩෙන්න වැඩෙන්න නොනා ඊට අදාළව ප්‍රතිඵලයි අපි ලබන්නේ. එනිසා තව කෙටි කාලයයි තියෙන්නේ. සමහරට අවුරුදු 20යි අවුරුදු 50 කෙනාට තව 20යි තියෙන්නේ. එනිසා ඔබේ අවුරුදු 20 තුල වඩන්නේ ප්‍රේතානුස්සතියක් නම් ඔබට ලැබෙන ප්‍රතිඵලය ප්‍රේතානුස්සතියක්මයි. එනිසා ඔබ මේ පුංචි අවුරුදු 20 කාලේ ඔබ මිනිස්සෙකුට අදාළ මිනිස්සු ගුණධර්මයන් ආරක්ෂා කරගෙන සිල්පද පහ ආරක්ෂා කරගෙන මෙත් වැඩමින් ජීවත් වුණොත් ඔබේ වඩන්නා වූ මිනිස්සු ධර්මයන්ට අදාළව නැවත සුන්දර මිනිස් ජීවිතයක් ලැබේ. නමුත් මේ අවුරුදු 20 ඔබ දේවතානුස්සතියට අදාළව දෙවියෙක් හැටියට ජීවත් වෙන්න දක්ෂණා. ඒ දෙවියෙක් හැටියට ජීවත් වෙන්න දක්ෂභාවය තුල ඔබ වානි වාරයෙන් ඊළඟ ජීවිතයේ දෙවියෙක් බවට පත් වෙනවා. එනිසා අපි පත් වෙන තැන අපිමයි තීරණය කරගන්නේ. වෙන කවුරුත් නෙමෙයි. එනිසා ඔබ මේ කෙටි කාලය ප්‍රේතානුස්සතිය උදෙසා වැය කරන්න එපා. ලෝභ දේශ මෝහයන් උදෙසා සිල්පද බිඳීම උදෙසා ද්වේෂය ව්‍යාපාදයේ උදෙසා වැය කරන්න එපා. එහෙම වැය කරන තැන ඔබ අනිවාර්යයෙන්ම නොනා ප්‍රේතානුස්සතියේ අදාළ ධර්මතාවයන් තුලින් ඒ පැත්තටයි ගමන් කරන්නේ. එනිසා ඔබ මිනිස්සෙකුට අදාළ ගුණධර්ම පුහුණු කරන්න. මිනිස්ස ගුණධර්මයන් ජීවිතය තුලින් වඩන්න. සිල්පද පහ ආරක්ෂා කරන්න. එවිට ඔබ මිනිස්ස ධර්මතාවයන්ට අදාළව ඊළඟේ මිනිස් ජීවිතයේ උප්පත්තිය සකස් කර ගනිමින්.
කරසාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ආකාරයට සිහින දකින්නට යැයි අපට දේශනා කරනවා. මෙසේ පැහැදිලි කරන ලද සිහිනයන් දකින්නට යැයි කියන අවස්ථාවන් වලදී, එවකේම ප්‍රේමය විඳින්න යැයි කියන පැහැදිලි කිරීම වලදී, පුත්කලයා තුල තව දුරටත් ස්වාමින්වහන්සේ වැඩෙන්නේ ජාති ජරා මරණ පිළිබඳ හැඟීමම නොවේද? ඒ සඳහා තව දුරටත් ඇලීමම නොවේද?
එහෙයි එහෙයි, මෙහෙමනේ නෝනා, අපි තਿੱත්ත බෙහෙතක් දෙද්දි නෝනා මොනවා හරි තවරලයි දෙන්න ඕනේ පැණි රසක්. අපිට පළවෙනි අදීදී රටේ තරුණ පරපුරට කියන්නේ බැහැ ආදරෙන් බැහැර වෙන්න කියලා. මොකද ඒක ඒගොල්ලන්ගේ අයිතිය. ඒක තරුණකමත් එක්ක බැඳුනා වූ ස්වභාවික දෙයක්. ඒවෙන් බැහැර වෙන්න කියන්නේ බැහැ. ඒතකොට ඒවා තුලට ඒගොල්ලෝ යද්දී නෝනා ඊට අදාළව අපි ධර්මයේ දේශනා කරනවා. ඊට අදාළව දේශනා කරන ඉන්සයි මං කිව්වේ මේ මනුස්ස ලෝකයේ තියෙන ගොරහැඩි අධිවේගී අසංවර ආදරය පිළිබඳ උපාදානය බැහැර කරලා අර සුන්දර දිව්‍ය ආදරයට හිත යොමු කරන්න. ඒ සුන්දර දිව්‍ය ආදරයේ අධ්‍යාත්මික වින්දනයක් ඒගොල්ලෝ ලබන්නේ. මොකද දෙවියා දිව්‍යාංගනාව කියන කෙනාට පුරුෂ ලිංගයක් යෝනි මාර්ගයක් නැහැ. ඒවා ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලෝ අධ්‍යාත්මික වින්දනයක් ලබන්නේ. අපේ මේ මනුස්ස ලෝකයේ වගේ ඒකයි මං කිව්වේ ගොරහැඩි අධිවේගී අසංවර ආදරයක් නැහැ කියලා. ඒගොල්ලෝ අධ්‍යාත්මික වින්දනයක් ලබන්නේ. ඒ අධ්‍යාත්මික වින්දනය තුල නොනා නික්ලේශී අධ්‍යාත්මික වින්දනයක් ආදරේ නාමයෙන් ඒගොල්ලෝ ලබන්නේ. මොකද ඒගොල්ලන්ගේ පෙර පින නිසා. එතකොට ඒ පෙර පින සකස් වුනේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ මනුස්ස ලෝකෙම මිනිස්සෙන් අතර ජීවත් වෙලා සිල්පද පහ ආරක්ෂා කරගෙන තමන්ගේ බිරිඳට තමන්ගේ ස්වාමි පුරුෂයාට නිවැරදිව ධර්මානුකූලව ආදරය කිරීමේ ඵලයේ වශයෙන් ඒගොල්ලෝ ජීවිත ලබන්නේ. වෙන දෙයක් නිසා නෙමෙයි. එහෙනම් ඔබට පුළුවන් ඔබේ ජීවිතය තුළ ඔබේ ස්වාමි පුරුෂයාට ඔබේ බිරිඳට සිල්පද පහ ආරක්ෂා කරගෙන ආදරය දක්වන මොහොතක් පාසා ඔබ අනාගත අර සුන්දර දිව්‍ය ආදරයකට අදාළ සංස්කාරයන් ඔබ රැස් කරනවා. කාමයට අදාළ බව ඇත්ත. නමුත් මුලින්ම අපි කාමයේ ඔස්සේ තමයි අරන් යන්න වෙන්නේ. නැත්තම් ජනතාව වෙතෙන්ට පෙළ ගැසෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම නොනා මේ කාරණාවන්ට අදාළව අපිතුලින් අපි ශක්තිමත් වෙන්න දක්ෂ වෙයි. අපිතුලින් අපි ශක්තිමත් වෙන්න දක්ෂ වෙයි. ඒ ශක්තිමත්භාවය තුළ මේ නව වසරේ පැවිදි පක්ෂය වන අපිනම් අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා මම ලෝකෙට ආදර්ශමත් නොවුනොත් වෙන කවුරුනම් ලෝකෙට ආදර්ශමත් වෙන්නේද කියන කාරණය අපිට හිතන්න වෙනවා. සෑම උපසම්පදා භික්ෂුම මේක මහාකාශ්‍ය මහරහතන් වහන්සේ අපිට සංඝයාට මේක මතක් කරන්. මම ආදර්ශමත් නොවුනොත් භාග්‍යවතුන් වහන්සේ වෙන කවුරුන් නම් අනාගත සංඝ ශාසනයට ආදර්ශමත් වෙන්නේ? ඒ තැන ඉඳලා අන්න සංඝයාට තමා තුලින් තමා නැගී හිටීමට ශක්තියක් දෙනවා එතනදී. තමා තුලින් තමායි මුලින්ම නැගී හිටින්නේ. තමා නැගී හිටීම තුලයි අපි ලෝකෙට ආදර්ශමත් වෙන්නේ. ඒ වගේම දේශපාලනය කරන පින්වතා සීලානුස්සතිය මෛත්‍රිය ඒ වගේම ආනාපාන සතිය තුල ශක්තිමත් වෙනවා. මේකට බෞද්ධෙක් වෙන්න ඕනේ නැහැ. මොකද මේ කාරණා තුනම සියලුම ජාතීන්ට පොදුයි. ශීලානුස්සතිය කියන කෙනා ශීලානුස්සතිය මුස්ලිම් කෙනාටත් ද්‍රවිඩ මහත්තයාටත් සිංහල කෙනාටත් පොදුයි. ඒ වගේම මෛත්‍රිය කියන කාරණයත් මේ සියලු දෙනාටම පොදුයි. ආනාපාන සතිය කියන කාරණයත් මේ සියලු දෙනාටම. එහෙනම් මේක හැම ජාතියකටම මේක වඩලා ගන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම මෙතනින් ශක්තිමත් වෙන්න, ඒ වගේම ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න, මම කවදාද ලෞතුරා බුදුරජාණන් වහන්සේ මා වෙනුවෙන් හෙළුවා වූ ලේ කඳුළු දහදිය මේ දස පාරමී මහා ගංගාවට කවදාද මම වන්දි ගෙවන්නේ කියන තැන ඉඳලා මේක මතු කරලා ගන්න ඕන. මේක මතු කරලා අරගෙන ලෝකේ පරමාදර්ශයන්, ලෝකේ පූර්වාදර්ශයන්, ලෝකේ ආදර්ශයන් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඔබ ආදර්ශමත් වෙන්න. එතනයි තැන. ඔබ ආදර්ශමත්. අපි මතුනේ එහෙමයි. අපි තව කෙනෙක්ගේ ආදර්ශයන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපිට ආදර්ශයක් තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අපිට ආදර්ශයක් තියෙනවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, අපේ පැවිදි වැඩිහිටි සහෝදරයා. ඒ නිසා අපි සෑම පැවිදි උත්තමයෙක්ම දක්ෂ වෙන්න ඕනේ. මම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කියන තැන හිතන්න. අපේ පැවිදි ජීවිතේ මුල අපි ගත්තේ එහෙමයි. මම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් කියන තැන හිතුවා. මම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සහෝදරයෙක් කියන තැන හිතුවා. එතකොට නෝනා අපිට නිවැරදි වෙන්න ලොකු ආරක්ෂාවක් වැටක් එතන තියෙනවා. මොකද මම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අදාළව ජීවත් වෙන්න ඕනේ. මම කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සහෝදරයෙක්. ඒ තැන ඉඳලා ගනිද්දී නෝනා අපි වටා ශක්තිමත් ආරක්ෂක වරල්ලක් යොදාගත්ත වෙනවා. තේන? ඒක අපේ ආරක්ෂා උදෙසා, අපේ ගමනේ ආරක්ෂා උදෙසා අපිම යොදා ගන්නා වූ වරල්ලක්. ඒක අපේ සතිය සිහිය තුළින් අපිට සකස් කරගන්න. එහෙම නැතුව අපි නිරේතුරුවම ලෝකෙන් පූර්ව ආදර්ශ බලාපොරොත්තු වෙනව නම් නෝනා අපිට කවදාකවත් ඒ ගමන නම් සාර්ථක කරගන්න හම්බ වෙන්නේ නැහැ. පූර්වාදර්ශය දීලා තින්නේ බුදුරජාණන් වහන්සේ. පූර්වාදර්ශය දීලා තින්නේ අතීත රහතන් වහන්සේලා. ඒ වගේම කාන්තා පක්ෂයට මහා ප්‍රජාපති ගෝතමිය, කිසා ගෝතමිය මේ අප්‍රමාණ වූ පූර්වාදර්ශයන් තියෙනවා. එනිසා අපිට ආයිමත් අමුතුවෙන් පූර්වාදර්ශ හොයන්න අවශ්‍ය නැහැ. එනිසා මේ පූර්වාදර්ශයන් නොස්සේ නොනා අපේ වීරය අපේ අදිෂ්ඨානය අපි මතු කර ගන්න ඕනේ. එනිසා මේ ලැබුවා වූ මේ සිංහල අලුත් අවුරුද්දේ ඔබ දක්ෂ වුණොත් අර සුන්දර සිහින දකින්නා වූ කෙනෙක් බවට පත් වෙන්න මේ අසුන්දර ගොරහැඩි සිහින වලින් බැහැර වෙලා නොනා එය ධර්මයේ වැඩෙන්නා වූ වසරක් බවට පත් වෙනවා.
සිරස FM පන්සිල් මළුවේ සමාප්තිය සටහන් කරන අවස්ථාව. සුන්දර සිහින දකින්න ඒ සුන්දර සිහින සුන්දර නිවන උදෙසාම ඔබ දකින්න.